ධාවන දවසත් අවසන් වුණා. හෙට උදෑසන 6:00 විට මේ දස දින පාඨමාලාව අවසන් වෙනවා. ඒ නිසා අද අපි මේ දස දින තුල පුහුණු කළ දේ පිළිබඳව නැවත සිහිපත් කර බලමු. එවිට යම් දෙයක් පිළිබඳව අපහැදිලිතාවයක් ඇතනම් එය පැහැදිලි කරගත හැකියි. පැහැදිලි දේවල් වඩාත් පැහැදිලි කරගත හැකියි. එම නිසා ඔබ මෙතෙක් පුහුණු කළ දේ ගැන නැවත විමසා බලමු. ඇත්ත වශයෙන්ම මේ භාවනා ක්‍රමය ඉතාම ගැඹුරුයි. මේ දස දින තුළ ඔබ ධර්ම මාර්ගයේ පියවර කීපයක් ලැබුවා පමණයි. ඒත් මේ ධර්ම මාර්ගය ඉතා දීර්ඝයි. අපි මේ භාවනා ක්‍රමයේ වඩා ගැඹුරු අංශ පිළිබඳව සාකච්ඡා කරන්නේ නැහැ. මක් නිසාද කියනවා නම් මේ සම්ප්‍රදායට අනුව න්‍යාය සහ පුහුණුව එකට යා යුතු නිසයි. ඔබ පුහුණු කරන ප්‍රමාණයට අනුව න්‍යායත් තේරුම් ගත යුතුයි. ඔබ න්‍යාය තේරුම් ගන්නා ප්‍රමාණයට අනුව පුහුණුවත් කළ යුතුයි. ඒ නිසා ඔබ මේ දස දින තුළ පුහුණු කළ දේ නැවත සිහිපත් කර බලමු. පාඨමාලාවට ඇවිත් ඔබ මුලින්ම කළේ තෙරුවන් සරණ යාමයි. තෙරුවන් යනු බුද්ධ රත්නය, ධම්ම රත්නය සහ සංඝ රත්නයයි. මේ රත්න යනු ඉතාම වටිනා ගුණාංගයි. යම් කෙනෙක් සරණ යන්නේ මේ තෙරුවන් සතු ගුණාංගයි. එය කිසියම් පුද්ගලයෙක්ව සරණ යාමක් නෙවෙයි. සරණ යන්නේ බුදුන්ගේ ගුණයයි, ධර්මයේ ගුණයි, සංඝයාගේ ගුණයි. අවාසනාවකට මෙන් තෙරුවන් සරණ යාමේ මේ සම්ප්‍රදාය සංවිධානාත්මක වූ එක් ආගමකින් සංවිධානාත්මක වූ තවත් ආගමකට ජනතාව හරවා ගැනීම බවට පත් වී තියෙනවා. බුදුරජාණන් වහන්සේ මෙවැනි දෙයක් ගැන උනන්දුවත් දැක්වුවේ නැහැ. සත්‍ය වශයෙන්ම විමුක්තියලත් සම්මා සම්බෝධියටපත් කෙනෙකුට මෙවැනි හරවා ගැනීම වලින් ඇති වැඩක් නැහැ. ඒත් ආගමකින් තවත් ආගමකට ජනතාව හරවා ගැනීම තුළින් කෙනෙකුට ලබාගත හැක්කේ කුමක්ද? මේ මුළු රටේම හෝ මුළු ලෝකයේම ජනතාව තමන් බෞද්ධයන් වශයෙන් හඳුන්වා ගත්තත් ඔවුන් සීල සමාධි ප්‍රඥා ප්‍රගුණ කරන්නේ නැත්නම් එලෙස හඳුන්වා ගැනීමෙන් ඔවුන් ලබාගන්නේ කුමක්ද? නමුත් කුමන ආගමකෝ කෙනෙක් බෞද්ධයෙක් ලෙස හඳුන්වා නොගත්තත් සීල සමාධි ප්‍රඥා වඩනවා නම් ඔහුගේ ජීවිතය වඩා යහපත් බවට පත්වෙනවා. ඒ සෑම පුද්ගලයෙක්ම වඩා සතුටුදායක ජීවිතයක්, වඩාත් සාමකාමී අර්ථවත් ජීවිතයක්, තමන්ට මෙන්ම අන් අයටත් යහපත් වූ ජීවිතයක් ගත කරනවා. එමගින් මේ ජීවිතයේ අර්ථවත් බවත් ජීවත්වීමේ කලාවත් පෙන්වන ජීවිතයක් බවට පත්වෙනවා. ධර්මයේ තියෙන්නේ නියමාකාර ජීවිතයක් ගත කිරීම සඳහායි. එයට සංවිධානාත්මක ආගම සමග කිසිම සම්බන්ධයක් නැහැ. එයි ඇත්තේ බුද්ධ ගුණය, ධම්ම ගුණය සහ සංඝ ගුණය පමණයි. මේ තුනෙන් ඉතාම වැදගත් වන්නේ ධර්මයයි. ඒ නිසා බුදුන් වහන්සේ නොකඩවා මෙසේ වදාලා, ධම්ම සරණ, ධර්මය ඔබගේ පිහිට සරණ කරගන්න. ධම්ම දීපා, ධර්මය නැමැති ද්වීපය ඔබගේ ද්වීපය ආරක්ෂිත ස්ථානය කරගන්න. මේ ධර්මය සරණ යාම යනු කුමක්ද? ධර්මය සරණ යාම යනු ආගමික ලියකියවිලිවල ඇති ධර්මය කියවීම නෙමෙයි. ඔබේ ගුරුතුමාගෙන් හෝ බුදුරජාණන් වහන්සේගෙන් හෝ විමුක්තියටපත් පුද්ගලයෙකුගෙන් ධර්මය ඇසීමත් නෙවෙයි. එපමණකින් ඔබට ධර්මය සරණ වෙන්නේ නැහැ. ඔබට සරණ වන ධර්මය වන්නේ ඔබම ප්‍රගුණ කළ ධර්මයයි. ඔබට සියලු ආරක්ෂාව, සියලු පිහිට ලබා දෙන්නේ එයයි. ඒ නිසා උන්වහන්සේ නොකඩවා මෙලෙස වදාලා, අත්ත සරණා, ඔබවම ඔබගේ පිහිට කරගන්න. අත්ත දීපා, ඔබවම ඔබගේ දූපත ආරක්ෂිත ස්ථානය කරගන්න. ඔබ තුල ධර්මය ප්‍රගුණ කරගන්න. ඔබේ නියම පිහිටවෙන්නේ ඔබ තුල ප්‍රගුණ කරගන්නා ධර්මය මිස වෙන කිසිවක් නෙමෙයි. ඔබේ ආරක්ෂාව සලසා ගත යුතු වන්නේ ඔබමයි. ආගමික කණ්ඩායම පිහිටුවා ගැනීම කෙරෙහි උන්වහන්සේ සැලකිල්ලක් දැක්වුවේ නැහැ. නමුත් උන්වහන්සේගේ නාමයෙන් එකක් නෙවෙයි බොහෝ ආගමික කණ්ඩායම් පිහිටුවාගෙන තියෙනවා. එමගින් ධර්මයේ පවිත්‍රතාවය ගිලිහි ගොස් තියෙනවා. ධර්මය පවිත්‍රව පවතින්නේ එය විශ්වයටම පොදු වුණොත් පමණයි. එය ආගමික කණ්ඩායමක් බවට පත් වූ සැනින් එහි හරය නැති වී යනවා. සර්වඥන් වහන්සේ කෙනෙක් ආගමික කණ්ඩායම් ඇති කිරීම ගැන සැලකිල්ලක් දක්වන්නේ නැහැ. උන්වහන්සේ විසින් සොයාගනු ලබන්නේ ස්වභාව ධර්මයේ විශ්වීය නීතියයි. උන්වහන්සේ ජනතාවට පැහැදිලි කර දෙන්නේ එයයි. ජීවිතය සඳහා යොදා ගැනීමට උන්වහන්සේ උපදෙස් දෙන්නේ ඒ නීතියයි. ධම්ම යනු කිසියම් ආගමකට අයත් පුද පූජා ක්‍රම හෝ සිරිත් විරිත් නෙවෙයි. කිසියම් ආගමකට අයත් දාර්ශනික විශ්වාසයන් නෙවෙයි. ඒ කිසිවක් නෙවෙයි. ධම්ම යනු නීතියයි. සැමට සාධාරණ විශ්වීය නීතියයි. ස්වභාව ධර්මයේ නීතියයි. කෙනෙක් බෞද්ධ හෝ ක්‍රිස්තියානි හෝ හින්දු හෝ මුස්ලිම් හෝ යුදෙව් හෝ යනුවෙන් හඳුන්වාගත්තත් ඒ කිසි වෙනසක් නැහැ. ස්වභාව ධර්මයේ නීතිය වන්නේ ස්වභාව ධර්මයේ නීතියමයි. කවුරුන් හෝ වේවා ස්වභාව ධර්මයේ නීතිය කඩ කළ විට ඒ අවස්ථාවේදීම ඊට දඬුවම ලැබෙනවා. ස්වභාව ධර්මයේ නීතියට අනුකූලව ජීවත් වෙනවා නම් එකිනෙම යහපත් ප්‍රතිවිපාක ලැබෙනවා. බොහොම සතුටින් ජීවත් වෙන ලැබෙනවා. මේ නීතිය සැමටම පොදුයි. බුදුවරයෙකු සොයාගනු ලබන්නේ මේ නීතියයි. බුදු කෙනෙක් සිටියත් නැතත් මේ නීතිය ධර්මය පවතිනවා. බුදුන්ට පෙරත් මේ නීතිය පැවතුණා. කෙනෙක් නීතිය කඩකොළොත් එනම් තරහා වෛරය ක්‍රෝධය රාගය භය මමත්වය ඇති කරගත්තොත් සිත දූෂිත වෙනවා. එවිට ඒ අවස්ථාවේදීම ස්වභාව ධර්මය ඔවුන්ට දනුවන් දීමට පටන් ගන්නවා. මේ බුදුන්ට පෙරත් පැවති සත්‍යයක්, බුද්ධ කාලයේත් පැවති සත්‍යයක්, බුදුන්ට පසුවත් පවතින සත්‍යයක්, ඉදිරිටත් එය පවතිනවා. ඒ නිසායි උන්වහන්සේ ඒස ධම්මෝ සනන්තනෝ යනුවෙන් වදාලේ. සනාතන යනු සදාකාලික යන්නයි. බුදුවරයෙක් සිටියත් නැතත් මේ නීතිය සෑම කල්ලිම පවතිනවා. සියලු කෙලසුන්ගෙන් ඉවත්වන ඕනෑම කෙනෙකුට ස්වභාව ධර්මය යහපත් ප්‍රතිඵල ලබා දෙනවා. කෙනෙක් විමුක්ත ජීවිතයක්, සතුටින් පිරි ජීවිතයක්, සැනසිලිදායක ජීවිතයක් ගත කිරීම ආරම්භ කරනවා. එය තමන්ට මෙන්ම අන් අයටත් යහපත්. සම්මා සම්බුදුරු මේ නීතිය සොයා ගන්නවා. එය තමන්ගේ ජීවිතයටත් යොදා ගනිමින් උන්වහන්සේලා මහා කරුණාවෙන් එය අන් අයටත් බෙදා දෙනවා. එය සෑම විටම විශ්ව සාධාරණව පවතිනවා. එය විශ්ව සාධාරණව පැවතිය යුතුයි. එසේ නැතිනම් එහි සඵලත්වය ගිලිහි යනවා. ඉන් ලැබීමට හැකි ප්‍රතිඵල නොලැබී යනවා. බුදු කෙනෙක් ආගමික කණ්ඩායම පිහිටුවා ගැනීම කෙරෙහි සැලකිල්ලක් දක්වන්නේ නැහැ. බොහෝ අවස්ථාවලදී උන්වහන්සේ ජනතාවට මෙසේ පැවසූ බව අපට දැකගන්නට ලැබෙනවා. ඔබ මගේ අනුගාමිකයෙකු කරගැනීමට මට කිසිම බලාපොරොත්තුවක් නැහැ. ඔබේ පැරණි ගුරුවරුන්ගෙන් ඔබව වෙන්කර ගැනීමටත් මට අවශ්‍ය නැහැ. මට ඒ ගැන බලාපොරොත්තුවක් උනන්දුවක් නැහැ. ඔබට ඔබේ ජීවිතයේ කිසියම් අරමුණක් තිබෙනවා. තවුසාටත්, භික්ෂුවටත්, භික්ෂුණියටත්, ගිහියාටත් තම ජීවිතයේ යම් අරමුණක් තිබෙනවා. ඒ දුකින් මිදීමේ අරමුණයි. මම සිටින්නේ ඔබට ඒ සඳහා උදව් කිරීමටයි. මා දන්නා භාවනා ක්‍රමයක් තිබෙනවා. මම ඔබට ඒ උගන්වන්නම්. එය පුහුණු කිරීමෙන් මේ කෙලෙස්වල විලංගු වලින් බන්ධන වලින් මිදීමට ඔබට හැකි වෙනවා. එපමණයි. මම සැලකිලිමත් වන්නේ ඒ ගැන පමණයි. උන්වහන්සේ තුල කිසිදු ඇලීමක් බැඳීමක් තිබුණේ නැහැ. පිරිනිවන් පාන අවස්ථාවේදී උන්වහන්සේ ප්‍රකාශ කළෙත් මෙහි රැස්ව සිටින සංඝයාගෙන් මම යැපෙන්නේ නැහැ. ඒ වගේම ඔවුන්ද මගෙන් යැපෙන්නේ නැහැ. සෑම පුද්ගලයෙක්ම යැපෙන්නේ බලාපොරොත්තු තබාගත යුතු වන්නේ තමන් මතයි. ධර්මය මතයි. මෙයට යම් ආගමික කණ්ඩායමක සම්බන්ධයක් නැහැ. ධර්මය විශ්වීයයි. ඔබ මෙහිදීත් පුහුණු වුණේ මෙයයි. බුදුවරයෙකු වන්නේ ධර්මයේ සම්පූර්ණ වශයෙන්ම ස්ථාපිත වුණෝ විට පමණයි. ධර්මයේ ස්ථාපිත වීමකින් තොරව කෙනෙක් මම බුදු කෙනෙක්, මම බුදු කෙනෙක් යනුවෙන් ප්‍රකාශ කළත් ඔහු බුදු කෙනෙක් නෙවෙයි. ඔහුට බුදු බව හා සම්බන්ධ ලක්ෂණ කිසිවක් නැහැ. සංඝයා සංඝ වන්නේත්, උතුම් පුද්ගලයෙක් උතුම් පුද්ගලයෙක් වන්නේත් ධර්මයේ ස්ථාපිත වූ විට පමණයි. එසේ නැතිනම් සංඝෝ උතුම් පුද්ගලයෙක් වෙන්නේ නැහැ. මේ ඉතා හොඳින් මතක තබා ගත යුතුයි. අපි ත්‍රිවිධ රත්නයේ සරණ යන විට අපි ඇත්ත වශයෙන්ම ධර්මය සරණ ගොස් ධර්මය අප තුළ ප්‍රගුණ කර ගැනීමට උත්සාහ කරනවා. එලෙස කරන්නේ හොඳ අවබෝධයකින්. එනම් මා තුළ වර්ධනය කරගන්නා ධර්මය පමණයි මට උපකාර වෙන්නේ. එයට පමණයි මට ආරක්ෂාව ලබා දිය හැකි වන්නේ. එයට පමණයි මට සරණක් ලබා දිය හැකි වෙන්නේ. වෙන කිසි දෙයකට මට ආරක්ෂාව ලබා දිය නොහැකි. මේ අවබෝධය ඇතිව කෙනෙක් බුද්ධ ධම්ම හා සංඝ සරණ යනවා. නමුත් ඒ සමගම තවත් කරුණක් බොහෝම පැහැදිලි විය යුතුයි. එනම් ධර්ම මාර්ගයේ ගමන් කරන ඕනෑම කෙනෙකුට, සිත පිරිසුදු කර ගැනීමෙහි යෙදී සිටින ඕනෑම කෙනෙකුට ධර්ම මාර්ගයේ නියම වශයෙන් ප්‍රගතියක් ලැබෙනවාද නැද්ද යන්න මැන බැලීම සඳහා මිනින්දඩු කීපයක් තියෙනවා. ඉන් එක් මිනුම් දණ්ඩක් වන්නේ ගුණාංග දෙකක් කෙනෙක් තුළ දියුණු වෙමින් පවතිනවාද යන්නයි. ඒවා අත්‍යවශ්‍යයි. මේ ගුණාංග දෙක වර්ධනය වෙන්නේ නැත්නම් කෙනෙක් බුද්ධිමය ක්‍රීඩාවක, භාවාත්මක ක්‍රීඩාවක හෝ භක්තිපූර්වක ක්‍රීඩාවක යෙදී සිටිනවා පමණයි. මෙවැනි දේ ධර්මය සමග කිසිම සම්බන්ධයක් නැහැ. එවැන්නෙක් ධර්මය පුහුණු කරන්නේ නැහැ. මේ වර්ධනය විය යුතු ගුණාංග දෙක මොනවාද? එක් ගුණාංගයක් වන්නේ කිසිම බලාපොරොත්තුවකින් තොරව අන් අයට සේවය කිරීමට ඇති හැඟීම. ද්‍රව්‍යමය හෝ වෙනත් කිසියම් දෙයක් බලාපොරොත්තුවකින් තොරව සේවය කිරීමයි. කිසිදු ප්‍රශංසාවක්, ප්‍රසිද්ධියක්, යම් තනතුරක්, බලයක් හෝ තත්ත්වයක් පිළිබඳ අපේක්ෂාවක් නොතිබිය යුතුයි. එසේ අපේක්ෂා කරනවා නම් ඔහු ධර්මය අවබෝධ කරගෙන නැහැ. අපේක්ෂාව විය යුතු වන්නේ දීම පමණයි. තම අත්දැකීම් බෙදා ගැනීම පමණයි. කෙනෙක් ධම්ම පුහුණුව මගින් අතිවිශාල ප්‍රතිලාභයක් ලබනවා. ඒ ප්‍රතිලාභ අන් අයටත් ලබා දීම සඳහා සේවය දීමට හැඟීමක් ඇති වෙනවා, කැමැත්තක් ඇති වෙනවා. මේ ගුණාංගය ජනිත වෙනවාද නැද්ද කියා පරීක්ෂාකාරී විය යුතුයි. නැත්නම් ඒ කුමන හෝ වැරද්දක් තිබෙනවා. මේ පුද්ගලයා තවමත් ආත්මార్థකාමී. ඔහු හෝ ඇය විමුක්තිය ගැන කතා කළත් ඒ තමන්ගේම විමුක්තියක් පමණයි. මට අන් අයගෙන් ඇති ඵලය මොකද්ද කියා සිතනවා නම් එතන සිත පිරිසුදු වීමක් නැහැ. එවැනි කෙනෙකුගේ ජීවිතය තවමත් මමත්වය පෙරදැරි කරගත් ආත්මార్థකාමී එකක්. මමත්වය දේවී යාමට පටන් ගන්නා විට කෙනෙකුට මෙහෙම ඇඟෙනවා. මම අන් අයට උදව් කරන්නේ කොහොමද? බොහෝ දෙනෙකුට ධර්මය ලබාගත හැකි වන්නේ කොහොමද? මේ ගුණාංගයක්. එනම් කිසියම්ම දෙයක් ලබා ගැනීමේ කිසිම බලාපොරොත්තුවකින් තොරව ජනතාව වෙනුවෙන් ධම්ම සේවය කිරීමයි. දෙවන ගුණාංගය වන්නේ කෘතවේදී බවයි. මෙය ඉතාම වැදගත්. කෙනෙකුට ඉතාම කුඩා හෝ වේවා යම් දෙයක් කෙනෙකුගෙන් ලැබුණ විට කෘතවේදී බවක් ඇතිවිය යුතුයි. කෙනෙක් බුදුන් සරණ යාමේදී පුද්ගලයෙක්ව සරණ නොගියත් කෙනෙකුට ධර්මය ලැබුණොත් ඒ ධර්මය ලැබී ඇත්තේ බුදුන් වහන්සේ නිසාමයි. ඒ ධර්මය මගින් ඔබට විමුක්ති මාර්ගය ලැබී තිබෙනවා. එයින් ඔබ ඵල ප්‍රයෝජන ලබා තිබෙනවා. ඔබට බුදුරජාණන් වහන්සේ කෙරෙහි සුළුවෙන් හෝ කෘතවේදී හැඟීමක් නැතිනම් එවිට ඔබ ධර්මයෙන් දියුණුවක් ලබා නැහැ. බුද්ධත්වය ලැබීම පහසු දෙයක් නෙවෙයි. ඒ සඳහා ගණනය කළ නොහැකි තරම් ජීවිත ගණනාවක් තුළ නොකඩවා පාරමී පිරිය යුතුයි. ඊයේ දිනේදී අපි සාකච්ඡා කළ පාරමී 10 ඉතා විශාල ප්‍රමාණයකින් සම්මා සම්බුද්ධත්වය ලැබීම සඳහා පිරිය යුතුයි. ඒ සඳහා කල්ප ගණන් ගත වෙනවා. බුද්ධත්වය පතන කෙනෙක් පාරමී පුරන්නේ තමන්ගේම විමුක්තිය සඳහා පමණක් නොවෙයි. මේ දස පාරමිතාවන්ම මීට වඩා අඩු මට්ටමකින් පිරීමෙනුත් කෙනෙකුට විමුක්තිය ලබා ගැනීමේ හැකියාව තියෙනවා. නමුත් සම්මා සම්බුද්ධත්වයට පත්වීමටත් අන් අයට සේවය කිරීමටත් මේ පාරමී 10 ඉතා ගැඹුරින්, ඉතා විශාල ප්‍රමාණයකින් දියුණු කරගත යුතු වෙනවා. මේ සාක්ෂාත් කර ගැනීම සඳහා භවයෙන් භවයට, භවයෙන් භවයට මහා කරුණා හැඟීමක් පැවතිය යුතුයි. සම්මා සම්බුද්ධත්වය දක්වාම මේ මහා කරුණාවෙන් යුක්තවයි පාරමී පුරන්නේ. අන් අයගේ යහපත සඳහා මම ධර්මය ප්‍රගුණ කරනවා. මමත් විමුක්තිය ලබා ගන්නවා. නමුත් ඒ අන් අයගේ යහපත සඳහායි, අන් අයගේ යහපත සඳහායි. අප්‍රතිහත ධෛර්යයෙන් කටයුතු නොකළා නම් උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වෙන්නේ නැහැ. උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණත් ධර්මය බෙදා හැරියේ නැත්නම් අපට ඒ ලැබෙන්නේ කෙසේද? උන්වහන්සේ මෙසේ තීරණය කළා නම් මම දැන් පූර්ණ විමුක්තියට පත්ව සිටිනවා. මේ පෘථග්ජන මිනිසුන් පසුපස යෑමෙන් මට ඇති ප්‍රයෝජනය කුමක්ද? ඔවුන්ට ධර්මය අවබෝධ කර ගැනීමට හැකියාවක් නැහැ. මම හිමාලයේ කොහේ හරි ඇති ගල් ගුහාවකට ගිහින් මගේ ජීවිත ඉතිරි කොටස මා තුළ නිවන් සුවය විඳමින් වාසය කරන එක වඩා හොඳයි. මේ ජනතාව පසුපස යමින් කරදර විඳින්නෙ මොකටද? එසේ වූවා නම් අපට ඒ නොලැබී යාමට ඉඩ තිබුණා. එසේ වුණා නම් උන්වහන්සේ සම්මා සම්බුදු කෙනෙක් නෙවෙයි. උන්වහන්සේ තුළ පැවති මහා කරුණාව අසම සමයි. අවුරුදු 35 උන්වහන්සේ බුද්ධත්වයට පත්වීමෙන් අනතුරුව අවුරුදු 80 පිරිනුවන් පානාතුරම අවුරුදු 45 පුරාම දිවා රාත්‍රියේ ජනතාවට සේවය කළා. උන්වහන්සේ යටතේ පුහුණු වී පැවිද්දලත් ඕනෑම කෙනෙකුට උන්වහන්සේ දුන් අවවාදය වුණේ බහුජන හිතාය, බහුජන සුඛාය, ලෝකානුකම්පාය. බොහෝ දෙනාගේ හිතසුව පිණිස චාරිකාවේ යෙදෙන්න. අන් අයගේ සොම්නස සඳහා, අන් අයගේ යහපත සඳහා කිසිවක් බලාපොරොත්තුවකින් තොරව ධර්මය බෙදා හරින්න, දේශනා කරන්න, දයානුකම්පාවෙන් යුතුව ජනතාවට ධර්මය ලබා දෙන්න, ජනතාවට ධර්මයෙන් සේවය කරන්න කියයි. මේ ආකාරයට ධර්මය පැතිරීම ආරම්භ වුණා. ඉන්පසු ගුරුවරයාගෙන් ශිෂ්‍යයාට, ගුරුවරයාගෙන් ශිෂ්‍යයාට, පරම්පරාවෙන් පරම්පරාවට සතවර්ෂ 25ක්ම නොකිලිටුව පවිත්‍රව මේ ධර්මය පවත්වාගෙන ආවා. ඒක ලෙහෙසි පහසු කාර්යයක් නෙවෙයි. ඒ නිසා ධර්මයේ, භාවනා ක්‍රමයේ පවිත්‍රතාවය පවත්වාගෙන ආරක්ෂා කරගෙන සියලුම දෙනාට, ගුරුවරුන්ට, ගුරු පරම්පරාවට කෙනෙකුගේ කෘතවේදී හැඟීම ඇතිවිය යුතුයි. බුදුරජාණන් වහන්සේ කෙරෙහි කෘතවේදී හැඟීමක් හා භාවනා ක්‍රමය නොකලිටුව පවිත්‍රව පවත්වාගෙන ගුරු පරම්පරාව කෙරෙහිද කෘතවේදී හැඟීමක් ඇති වෙනවා. එය නොකලිටුව පවිත්‍රව පවත්වා ගැනීම ඉතාම දුෂ්කරයි. තමන්ගේ අනුගාමිකයන් සතුටු කිරීම පිණිස පුද්ගලයන් විසින් එය අපවිත්‍ර කර දමනවා. යම් අනුගාමිකයෙකුට එය කිසියම් ආකාරයකට ඉගැන්වීමට අවශ්‍ය නම් ඔහු සතුටු කිරීමට එසේ කරනවා. මම ව්‍යාපාරික ප්‍රජාවකින් පැවතෙන නිසා ගනුදෙනුකරුවන් සතුටු කරන ආකාරය පිළිබඳව මම ඉතා හොඳින් දන්නවා. ගනුදෙනුකරුවන් නිතරම නිවැරදි. පාරිභෝගිකයා නිතරම නිවැරදි. පාරිභෝගිකයා ඉල්ලන ඕනෑම විදියකට ව්‍යාපාරිකයා සපයන්න සූදානම්. නමුත් ධර්මගුරුවරයෙක් මේ ආකාරයෙන් කටයුතු කරනවා නම් ඔහු ධර්මගුරුවරයෙක් නෙවෙයි. ප්‍රමාණය වැඩක් නැහැ. වැදගත් වන්නේ ගුණාත්මක බවයි. නිවැරදිව පුහුණු වෙන්නේ සුළු පිරිසක් වුවත් ඒ සුළු පිරිස නියම ආකාරයෙන් පුහුණු විය යුතුයි. කෙනෙකුගේ වෑයම විය යුත්තේ අන් අය සතුට කිරීම නොව අන් අයට උපකාර කිරීමයි. බහුජන හිතාය, බහුජන සුඛාය, මේ සමස්ත ගුරු පරම්පරාවම මේ භාවනා ක්‍රමය ඉතා පවිත්‍රව රැකගත්තා. ඒ අය කෙරෙහි කෙනෙක් තුළ අතිමහත් කෘතවේදී හැඟීමක් පහළ වෙනවා. බුදුරජාන් වහන්සේ කෙරෙහි කෘතවේදී හැඟීම අප තුළ තිබිය යුතුයි. නමුත් එය උන්වහන්සේ මාව විමුක්තියට පත් කරාවි. මම උන්වහන්සේ සරණ ගොස් සිටිනවා. ඒ නිසා මට කැමැති ඕනෑම දෙයක් දැන් කරන්න පුළුවන්. ඒත් බුදුහාඳුර මාව විමුක්තියට පත් කරාවියයි සිතමින් බුදුන් නැමැති පුද්ගලයෙක් සරණ යාමක් නොවිය යුතුයි. මෙවැනි කිසිවක් සිදුවන්නේ නැහැ. එවැනි දේ ධර්මයට විරුද්ධයි. ඔබේ විමුක්තිය ඔබම සලසා ගත යුතුයි. බුදුන් වහන්සේට කළ හැකි වන්නේ මාර්ගය පෙන්වා දීම පමණයි. උන්වහන්සේ මාර්ගය පෙන්වා දී තිබෙනවා. උන්වහන්සේ භාවනා ක්‍රමය උගන්වා තිබෙනවා. ගුරු පරම්පරාව එය පාරිශුද්ධත්වයෙන් රැකගෙන ආ නිසා භාවනා ක්‍රමය අපට ලැබී තිබෙනවා. ඔබ එය පුහුණු කළ යුතුයි. ධර්මය ප්‍රගුණ කර ගනිමින් විමුක්තිය ලබා ගන්න. එහෙත් කෘතවේදී බව ඉතාම වැදගත්. තෙරුවන් සරණ යන්නේ ඒ නිසයි. ඊළඟට ඔබ පන්සිල් සමාදන් වුණා. තේරුම් ගන්න, පංචශීලය මේ භාවනා ක්‍රමයේ අනිවාර්ය අංගයක්. නොයෙකුත් භාවනා ක්‍රම තියෙනවා. සතවර්ෂ 25කට කලින් බුද්ධ කාලයේ පවා භාවනා ක්‍රම ගණනාවක් තිබුණා. බොහෝ ගුරුවරුන් සංඛ්‍යාවකුත් හිටියා. එයින් 6 එකල බොහෝ ප්‍රසිද්ධියක් ලැබූ අයයි. මේ ගුරුවරුන් 6 අතුරෙන් සීලයට, සදාචාරයට වැදගත්කමක් දුන්නේ බුදුරජාන් වහන්සේ හැරුණ විට තවත් එක් අය පමණයි. නමුත් අන් සියලු දෙනාම ඔවුන්ගේ අනුගාමකයින් සතුට කිරීම සඳහා කිව්වේ ඔබ කැමති ඕනෑම දෙයක් කරන්න. සීලය කඩකිරීමට ඔබට සිතුනොත් එය කඩකිරීමට ඔබට නිදහස තියෙනවා. පංචකාම සැපවිඳීමට ඉන්ද්‍රියම් පිනවීමට ඕන නම් ඒව කරන්න. ඔබට කැමති විදිහකට සතුට ලැබීමට ඕනෑ දෙයක් කරන්න. මේ ආකාරයේ උමතුවක් තිබුණා. නමුත් ඒ සෑම කෙනෙක්ම මම බුදු කෙනෙක්, මම සර්වඥතාවයට පත් වූ කෙනෙක් යනුවෙන් කියාගත්තා. ඉතාම ඉක්මනින් ජනතාවට ඔවුන් අමතක වී ගියා. ඔවුන් ජීවත් වුණු කාලයේ නම් ඇත්ත වශයෙන්ම ඒ අය බොහෝ ජනප්‍රිය වී සිටියා. ජනතාව සිතුවා, ඒක හරි පහසුයි. කෙනෙකුට සීලය කඩ කරන්න, කැමති ඕනම දෙයක් කරන්නත් පුළුවන්. විමුක්තිය ලබා ගන්නත් පුළුවන්. බොහොම අගෙයි. මේ මාර්ගය ඉතා හොඳයි. නමුත් එවැනි දූෂිත ධර්මයකින් නියම යහපත ලබා දෙන්නේ නැහැ. ඒ කාලයේ මෙන්ම අදත් සීලය වැදගත් නැහැ කියන ගුරුවරුන් ඉන්න පුළුවන්. නමුත් ධර්මයේ පවිත්‍රතාවය ගැන සලකන විට සීලය අතිශයින්ම වැදගත්. යම් කෙනෙක් සීලය නිතර කඩ කරමින් ධර්මයේ දියුණුවක් ලැබීමට හිතනවා නම් එය කිසිසේත්ම කළ නොහැකි. කෙනෙක් ධර්මයෙන් ලබන දියුණුව හෙමින් සිදුවන්නක් වෙන්න පුළුවන්. ඒකට කමක් නැහැ. නමුත් ඔබේ සීලය අතිශයින් පිරිසුදු විය යුතුයි, පරිපූර්ණ විය යුතුයි, මේ අත්‍යවාරම දුර්වල නොවිය යුතුයි. මේ බුදු කෙනෙක් එය පැවසූ නිසා හෝ ආගමික පොත්පත්වල දැක්වෙන නිසාත් නොවෙයි. හොඳින් තේරුම් ගන්න. මේ භාවනා ක්‍රමය කුමක් සඳහාද? මේ භාවනා ක්‍රමයෙන් වෙන්නේ සිත ගැඹුරුම මට්ටමින් කෙලෙස් මුල් බැසගෙන ඇති මට්ටමින් පිරිසුදු කිරීමයි. සිල්පද වලින් ඕනෑම සිල්පදයක් කඩ කළ වහාම ඔබ අති විශාල ප්‍රමාණයක කෙලෙස් සිත තුළ වර්ධනය කරගන්නවා. කෙනෙකුට ප්‍රාණඝාත අකුසලයක් කළ හැකි වන්නේ තණ්හාව, ක්‍රෝධය, වෛරය යනාදි කෙලෙස් ජනිත කර ගැනීමෙන් පසුවයි. සොරකම් කරන විට ලෝභය, තණ්හාව, ආසාව ඇති විය යුතුයි. කාමයේ වර්ධව හැසිරීමට නම් ඉතා දැඩි වශයෙන් කාමාසාව උපදවා ගත යුතුයි. මේ ආකාරයෙන් කෙනෙක් යම් සිල්පදයක් කැඩීමේදී සිතේ ඉතා විශාල ප්‍රමාණයක කෙලෙස් උපදවා ගන්නවා. ඔබ මෙහි ඇවිත් ඉන්නේ සිත පිරිසුදු කර ගැනීමට පුහුණු වීම සඳහායි. නොකඩවා සිතේ මේ පිරිසුදු බව කිලිටි කර ගන්නවා නම් ධර්ම මාර්ගයේ දියුණුවක් ලබන්නේ කොහොමද? සීලය නැතුව ඔබට ඊළඟ පියවර වන සමාධියට පත්වෙන්න බෑ. කෙනෙකුට සාමාන්‍ය සමාධියක් ලැබිය හැකි. නමුත් සීලය කඩ කරනවා නම් ඔබව පඤ්ඤාවටත්, ඉන් ඔබට විමුක්තියටත් ගෙන යන නිවැරදි සමාධිය සම්මා සමාධිය ලබා ගැනීමට නොහැකියි. ඔබ සීලය රැකගත යුතුමයි. සීලය රැක ගැනීම සඳහා ඔබ සිත පාලනය කිරීමට ප්‍රගුණ කිරීම නිවැරදි අයුරින් කළ යුතුයි. කෙනෙක් සිත පාලනය කිරීම මුලින් ප්‍රගුණ කළ යුතුද, නැත්නම් මුලින්ම සීලය ප්‍රගුණ කළ යුතුද? ගුණා කරත්තයට ඉදිරියෙන් බඳිනවද, නැත්නම් කරත්තය ගුණා ඉදිරියෙන් බඳිනවද? ඒක ඉතා අමාරු වැඩක්. මේ සඳහා විසඳුමක් සැපයීමට මෙවැනි පාඨමාලා පැවැත්වුවා. ඔබ මෙවැනි පාඨමාලාවකට ආවිට මෙහි පවතින පරිසරය නිසාත් උදෑසන 4:00 සිට රාත්‍රී 9:00 දක්වා පවතින කාර්ය බහුල වැඩසටහන නිසාත් ඔබේ සීලය කඩවීමට හේතු වන අවස්ථාවක් උදා වන්නේ නැහැ. ඔබ බොහොම කාර්ය බහුලව සිටින නිසා සීලය කඩ කරගන්නේ කොහොමද? ඔබ සීලය රැක ගන්නවා, සමාධියත් වඩනවා. එවිට ඔබේ සමාධිය සම්මා සමාධිය, නිවැරදි සමාධිය බවට පත්වෙනවා. මුලාව, මෝහය පදනම් කරගත් සමාධිය හෝ යමක් සිතෙන් මවා ගැනීමක් මගින් ඇතිකරගනු ලබන සමාධිය සීලයෙන් තොරව වුණත් පුහුණු වීමට හැකියි. වචන මැතිරීම, සිතෙන් රූප මවා ගැනීම මත පදනම් වූ සමාධිය, ලෝභය, ද්වේෂය මත පදනම් වූ සමාධිය සීලය නැතුවත් පුහුණු කළ හැකියි. නමුත් තමන්ටම අදාළ වූ ස්වකීය වූ සත්‍ය අරමුණක් පදනම් කරගෙන රාගයෙන් හා ද්වේෂයෙන් තොර සමාධිය ප්‍රගුණ කර ගැනීම සඳහා සීලය අනිවාර්යම අවශ්‍යයි. ඒ නිසා මේ භාවනා පාඨමාලා ඔබට ඒ සඳහා උපකාරී වෙනවා. සීලය නිවැරදි සමාධිය සඳහාත්, නිවැරදි සමාධිය පඤ්ඤා සඳහාත් අවශ්‍ය වෙනවා. මම මුලින් කී පරිදි බුදුරජාණන් වහන්සේට පෙර පවා ඉන්දියාවේ සමාධිය වැඩීම තිබුණා. උන්වහන්සේගේ කාලයේත් ඊට පෙරත් සීලය ගැන ඉගැන්වූ ගුරුවරු ඉන්දියාවේ හිටියා. සීලය බුදුරජාණන් වහන්සේ අලුතෙන්ම ඉගැන්වීමට පටන් ගත් දෙයක් නෙවෙයි. ඒ වගේම සමාධියත් ඒ වෙනකොට පැවතුණා. එයත් උන්වහන්සේ අලුතෙන්ම ඉගැන්වීමට පටන් ගත් දෙයක් නෙවෙයි. බුද්ධත්වයට පත්වීමට පෙර උන්වහන්සේ ඉතාම ගැඹුරු සමාධිය ලබා ගැනීමට ඉගැන්වූ වෙනත් ගුරුවරුන් දෙදෙනෙක් වෙත ගියා. එමගින් 7 සහ 8 ධ්‍යාන ලබා ගැනීමට හැකි වුණා. උන්වහන්සේ මේ සමාධි තලවලට පැමිණියා. ඒත් ඒ සමාධිය සම්මා සමාධිය වුණේ නැහැ. ඒ සමාධි මට්ටම් කරා එළඹීමෙන් සිතේ පවතින සියලුම කෙලෙස් මුලින් උපුටා දැමීම සිදු නොවන බව උන්වහන්සේ තේරුම් ගත්තා. ඒ අනුව උන්වහන්සේට ප්‍රඥාව දියුණු කරමින් ඒ අනුව පුහුණු වීමට සිදු වුණා. ඉන්දියාවේ ප්‍රඥාවත් පැවතුණා. බුදුන්ට පෙරත් බුද්ධ කාලයේත් බුදුන්ට පසුවත් ප්‍රඥාව පැවතුණා. නමුත් ඒ සුතමය ප්‍රඥා සහ චින්තාමය ප්‍රඥායි. කෙනෙක් කියවීමෙන් ඇසීමෙන් ලබන්නේ සුතමය ප්‍රඥාවයි. බුද්ධිමය මට්ටමේ විග්‍රහ කිරීමෙන් ලබන්නේ චින්තාමය ප්‍රඥාවයි. නමුත් භාවනාමය ප්‍රඥාව මගහැරී තිබුණා. එදිනෙදා ජීවිතයට යොදාගත හැකි ප්‍රඥාවෙන් යුතු ජීවිතයක් ගත කිරීමට ඉගෙන ගත යුතු මේ භාවනාමය ප්‍රඥාව මගහැරී තිබුණා. බුදුන් වහන්සේගෙන් ලැබුණු දායාදය මෙයයි. සම්මා සමාධිය බුදුන් වහන්සේගෙන් ලැබුණු දායාදයක් වුණා. ඒ සඳහා ගන්නා භාවනා අරමුණ මෝහයෙන් නොදැනුවත්කමින් දුරු වුණු එකක්. කෙනෙක් ඒ සඳහා පුහුණුව ලබන්නේ තමන්ටම අදාළ වූ සත්‍යතාවයක් පදනම් කරගෙනයි. හුස්ම ස්වාභාවිකව ඇතුල්වන ආකාරයෙන්ම පිටවන ආකාරයෙන්ම හුස්ම හෝ තමන්ගේ ශරීරයටත් හිතටත් සම්බන්ධ ශාරීරික සංවේදනා ස්වාභාවිකව හටගන්නා සංවේදනා පදනම් කරගෙනයි. මෙසේ කෙනෙක් පුහුණුවන්නේ තමා තුළ ප්‍රකටවන සත්‍යතාවය මතයි. සත්‍යතාවය සමගයි මායාවක් මෝහයක් මුලාවක් නැහැ. ලෝභය නැහැ, ද්වේෂය නැහැ. එමගින් වඩන සමාධිය නිවැරදි ආකාරයේ සමාධිය බවට පත් වුණා. ප්‍රඥාව නිවැරදි ආකාරයේ ප්‍රඥාව බවට පත් වුණා. යම් කෙනෙකුට ධර්ම මාර්ගයේ දියුණුවක් ලැබීමට ඇත්තටම අවශ්‍ය නම් භාවනා ක්‍රමේ පවිත්‍රතාවය පවත්වා ගත යුතුයි. මේ බව සිතේ තබා ගන්න. ඔබ දස දිනකට එන්නේ මේ භාවනා ක්‍රමය පරීක්ෂා කර බලා අත්හදා බලා භාවනා ක්‍රමය සම්බන්ධව සම්පූර්ණ සාධාරණ තීරණයකට එළඹීම සඳහායි. දස දිනකට පසු ඔබ ඔබේ ස්වාමියායි. මේ භාවනා ක්‍රමය හොඳයයි ඔබට සිතෙනවා නම් ඒ සමග කිසිවක් මිශ්‍ර කරන්න එපා. එහි පවිත්‍රතාවය පවත්වා ගන්න. භාවනා ක්‍රමයේ පවිත්‍රතාවය යන කුමක්ද? ඔබ සමාධිය ප්‍රගුණ කරන විට එය ආරම්භ කළේ හුස්ම නිරීක්ෂණය කිරීමෙන්. හුස්ම උපකාරී කරගෙන සමාධිය දියුණු කරන බොහෝ භාවනා ක්‍රම තියෙනවා. ඇතැම් ක්‍රම මගින් හුස්ම තමන් කැමති ආකාරයට වෙනස් කිරීමට හුස්ම පාලනය කිරීමට උගන්වනවා. ඒ පුහුණු වීම වලත් ඒවාට ආවේණික වූ ප්‍රයෝජන තියෙනවා. අපි මෙහිදී අනික් ක්‍රම හෙලා දකින්නේ නැහැ. නමුත් මේ ක්‍රමයට අනුව නම් කෙනෙක් නිරීක්ෂණය කරන්නේ ස්වාභාවික හුස්ම. ඇතුළුන ආකාරයෙන්ම හා පිටවන ආකාරයෙන්මයි. මේ මුළු මාර්ගය සඳහා බුදුරජාණන් වහන්සේ භාවිතා කළ වචනය යථාභූත. ඇති දේ ඇති සැටියෙන්මයි. ඔබ කැමති ආකාරයට නෙවෙයි. එය පවතින ආකාරයෙන්මයි. මවාගත් සත්‍යතාවයක් නෙමෙයි. කෘත්‍රිම සත්‍යතාවයක් නෙමෙයි. පණවන ලද සත්‍යතාවයක් නෙමෙයි. මොහොතින් මොහොත ඒ සිදුවන ආකාරයෙන්ම මොහොතින් මොහොතට ප්‍රකටවන ස්වාභාවික සත්‍යතාවයයි. ඔබ දැන් හුස්ම ස්වාභාවික හුස්ම නිරීක්ෂණය කරනවා. එය ගැඹුරු නම් ඒ සත්‍යතාවය පිළිගන්නවා පමණයි. එය නොගැඹුරු නම් ඔබ ඒ සත්‍යතාව පිළිගන්නවා පමණයි. එය ගමන් කරන්නේ වම් නාස්පුඩුවෙන් හෝ දකුණු නාස්පුඩුවෙන් හෝ නාස්පුඩු දෙකම එකවර නම් ඔබ ඒ බව ඒ ආකාරයෙන්ම දැනගන්නවා. එය නොගැඹුරු නම් එය ගැඹුරු කිරීමට උත්සාහ කරන්න එපා. එය වම් නාස්පුඩුවෙන් ගමන් කරනවා නම් එය දකුණු නාස්පුඩුවෙන් ගමන් කරවන්න උත්සාහ කරන්න එපා. එය දකුණු නාස්පුඩුවෙන් නම් වම් නාස්පුඩුවෙන් ගමන් කරවීමට උත්සාහ ගන්නත් එපා. පවතින සත්‍යතාවය ඒ ආකාරයෙන්ම පිළිගන්න. ඒ ආකාරයෙන්ම පිළිගන්න. නවක යෝගියෙකුට තම හුස්ම ඉතා සියුම් වන විට එය ඇතුල් වන හුස්මද පිටවන හුස්මද යන්න සමහර විට නොදැනෙන්න පුළුවන්. එවැනි අවස්ථාවලදී කෙනෙකුට ටිකක් තදින් සියුම් මට්ටමින්ම කීප වාරයක් පමණක් හිතාමතා හුස්ම ගැනීමට පිට කිරීමට උපදෙස් දෙනවා. නමුත් සිත එකඟ කර ගැනීමේ අරමුණ ලෙස මේ හිතාමතා ගන්න පිට කරන හුස්ම නිතරම යොදාගන්න එපා. එසේ කළ යුත්තේ කීප වාරයක් පමණයි. ඉන්පසු නැවතත් ස්වාභාවික සාමාන්‍ය සියුම් හුස්ම වෙත පැමිණිය යුතුයි. හුස්ම කෙටි නම් කෙටි බවත් සියුම් නම් සියුම් බවත් ඔබ දැනගන්නවා. ඔබේ සතිය සිහිය දියුණු කරගත යුතු වන්නේ මේ ඉතා කෙටි ඉතා මෘදු සියුම් හුස්ම සමග භාවනාවේ යෙදීමෙනුයි. ඔබේ සිත තියුණු සියුම් කරගන්නේ මේ ආකාරයටයි. මේ සඳහා පළමුවන වැදගත් කාරණය වන්නේ ඔබ ඇතුල් වන හා පිටවන හුස්ම පිළිබඳව සතිමත්ව සිටීමට ඔබගේ අවධානය ඉතා කුඩා ශරීර කොටසකට යොමු කර තබා ගැනීමයි. සිත යොමු කරගෙන සිටින ශරීර කොටස කුඩා වන තරමට සිත නියත වශයෙන්ම තියුණු වෙනවා, සියුම් වෙනවා. ඔබ ලොකු ශරීර කොටසක් තෝරාගෙන අවධානය ඒ වෙත යොමු කරගෙන ඇතුල් වන හා පිටවන හුස්ම දැන ගැනීමට උත්සාහ කළොත් ඔබේ අවධානයේ ඒකාග්‍රතාවයක් ඇති වෙනවා. නමුත් ශරීරයේ සියුම් සංවේදනාවන් දැනීම සඳහා ඔබේ සිත ඒ තරමට ඉක්මනින් තියුණු වෙන්නේ, සියුම් වෙන්නේ, සංවේදී වෙන්නේ නැහැ. බුදුරජාන් වහන්සේ වදාළේ නාසග්ග, එනම් නාස්පුඩුවල ඉදිරිපස කොටසට ඔබේ අවධානය යොමු කිරීමටයි. අවධානය එතන රඳවාගෙන ඔබ ඇතුල් වන හා පිටවන හුස්ම නොකඩවා නිරීක්ෂණය කරන්න. එය ඔබට සිත වඩ වඩාත් ඉක්මනින් තියුණු කර ගැනීමට, සියුම් කර ගැනීමට උපකාරී වෙනවා. එසේ තියුණු කරගත් සියුම් කරගත් සිතේ උපකාරයෙන් දවස් 3ක් ඇතුළත ඔබට කුමන හෝ සංවේදනාවක් දැනීමට පටන් ගන්නවා. 4 වන දවස හෝ 5 වන දවස වන විට ඔබට ශරීරයේ සෑම තැනම සංවේදනාවන් දැනීමට පටන් ගන්නවා. ඒ නිසා මේ කොටස ඉතාම වැදගත්. නාස්පුඩු විවරසල ඇති මේ කුඩා ශරීර කොටස වෙතට ඔබේ අවධානය යොමු කර තබාගෙන නොකඩවා පුහුණු විය යුතුයි. නිරීක්ෂණය කරන්නේ ස්වාභාවික හුස්ම, පිරිසුදු හුස්ම, හුස්මම පමණයි. වෙන කිසිවක් නෙවෙයි, හුස්මම පමණයි. වචන වැතිරීමක් නැහැ. හුස්ම සමග සිතෙන් යම් වචනයක් නැවත නැවත මැතිරීමෙන් ඔබේ සිත පහසුවෙන් එකඟ වන බව දැනුණත් වචන මැතිරීම නොකළ යුතු බව හොඳින් තේරුම් ගන්න. යමක් සිතින් මවා ගැනීමකුත් නැහැ, සිතින් රූප මවා ගැනීම කරන්නෙත් නැහැ. ඔබට භක්තියක් ඇති දෙවියෙකුගේ, දෙවඟනකගේ හෝ යම් ආගමික කතුවරයෙකුගේ, යම් උතුම් පුද්ගලයෙකුගේ හෝ සර්වඥ පුද්ගලයෙකුගේ හෝ ඔබ තුළ භක්තියක් ඇති යමෙකුගේ රූපය හෝ හැඩය මවා ගැනීමකින් සිත එකඟ වන බව දන්නා නමුත් එසේ කිරීමෙන් ඔබට විපස්සනාව මගහැරී යනවා. විපස්සනාවේදී සියලුම සිතා ගැනීම, මවා ගැනීම් තහනම්. වචන මැතිරීම් සියල්ලම තහනම්. නොකඩවා ප්‍රකටවන, ස්වාභාවිකව ප්‍රකටවන ස්වාභාවික සත්‍යතාවය නිරීක්ෂණය කරමින් සිටිනවා පමණයි. වචන මැතිරීමට ඉඩ නොදීමට එක හේතුවක් වන්නේ බොහෝ විට මේ වචන යම් යම් ආගම් වලට අදාළ දෙවි කෙනෙකුගේ හෝ ආගම් කතුවරයෙකුගේ නමක් මිස අන් කිසිවක් නොවන නිසායි. එවිට එය විශේෂිත ආගමික කණ්ඩායමකට සීමා වෙනවා. යම් ආගමික කණ්ඩායමක් බොහෝ ගෞරව කරන දෙවි කෙනෙකුගේ නමක් මැතිරීම වෙනත් ආගමික කණ්ඩායමකට අයත් කෙනෙක් කරන්න කැමති වෙන්නේ නැහැ. ධර්මය විශ්වයටම පොදු විය යුතුයි. ඊට හේතුව අපේ දුක නැමැති රෝගය විශ්වයටම පොදු වන නිසායි. සිත අපිරිසිදු වන විට, කෙලෙස් සහගත වන විට ඕනෑම කෙනෙක් දුකට පත්වෙන්න පටන් ගන්නවා. මේ නිසා දුක කිසියම් ආගමික කණ්ඩායමකට, කිසියම් ජන කොට්ටාසයකට, කිසියම් රටකට යම් ස්ත්‍රියකට හෝ යම් පුරුෂයෙකුට පමණක් සීමා වෙන්නේ නැහැ. දුක නැමැති රෝගය විශ්වීයයි. ඒ නිසා ඊට යොදන පිළියමද විශ්වීය විය යුතුයි. යම් ආගමික කණ්ඩායමකට පමණක් අදාළ පිළියමක් මගින් සියලුම දෙනාගේ ගැටළු විසඳිය නොහැකියි. කෙනෙක් වචන භාවිතා කරන විට ඒවා යම් ආගමික කණ්ඩායමකට අයත් ඒවා නම් එවිට එය විශ්වීය පුහුණුවීමක් වෙන්නේ නැහැ. නැතහොත් එක්තරා දෙවියකුගේ හෝ දෙවඟනකගේ හෝ යම් ආගමක උතුම් පුද්ගලයෙකුගේ රූපය හෝ හැඩය සිතින් මවාගෙන භාවිතා කළොත් එවිට ඒකත් යම් ආගමික කණ්ඩායමක් හා බැඳුණු එකක් වෙනවා. මවා ගැනීම මැතිරීම් නොකිරීමට මේ එක හේතුවක්. තව වඩාත් සියුම් හේතුවක් තියෙනවා. ඇතැම් විට යෝගෙක් ඇවිත් මෙහෙම කියනවා, මට වචන මැතිරීම යොදාගන්න අවශ්‍යයි. වචන මතුරණ විට පහසුවෙන්ම මගේ සිත එකඟ කරගන්න පුළුවන්. මම ආගමික කණ්ඩායමකට අයත් කිසිම වචනයක් පාවිච්චි කරන්නේ නැහැ. මම කිසිම දෙවියෙකුගේවත් නමක් භාවිතා කරන්නෙත් නැහැ. හුස්ම ඉහළට ගන්න විට මම එක කියනවා, හුස්ම පිටවන විට දෙක කියනවා. එපමණයි. මේක විශ්වීයයි. ඕනෑම කෙනෙකුට එක දෙක එහෙම නැත්තං ඇතුල් වෙනවා පිට වෙනවා ඇතුල් වෙනවා පිට වෙනවා යනුවෙන් කියන්න පුළුවන්නේ. හොඳයි, මේ තර්කය හොඳයි. නමුත් මේකටත් ඉඩ දෙන්නේ නැහැ. ඇයි ඊට ඉඩ නොදෙන්නේ? ඊට හේතුව ඕනෑම වචනයක් නොකඩවා උච්චාරණය කරන විට එය ඉතා ප්‍රබල බවට පත්වෙනවා. ඔබට ඉතා වැදගත් වෙනවා. එවිට හුස්ම ගැන සම්පූර්ණයෙන්ම අමතක වෙනවා. මේ වචනය නිසා ඔබේ සිතේ ඒකාග්‍රතාවය ඇති වෙනවා. කෙනෙක් යම් වචනයක් නැවත නැවත උච්චාරණය කරනවාය සිතමු. හුස්ම ඇතුල් වුණත් නැතත් කෙනෙක් ඇතුල් වෙනවා යයි කියන්න පුළුවන්. එය පිට වුණත් නැතත් පිට වෙනවා යයි කියන්න පුළුවන්. ඇතුල් වෙනවා පිට වෙනවා ඇතුල් වෙනවා පිට වෙනවා කියන්න පුළුවන්. නමුත් ඔබට හුස්ම පිළිබඳව සම්පූර්ණයෙන් අමතක වී යනවා. එක දෙක අනාදි වශයෙන් මතුරන විටත් හුස්ම ගැන සම්පූර්ණයෙන් අමතක වී යනවා. අමතක වී වචන පමණක් කියවනවා. එවිට අපේ අරමුණ ඉෂ්ට වෙන්නේ නැහැ. අපේ අරමුණ වන්නේ සිතේ ඒකාග්‍රතාවය ඇති කර ගැනීම පමණක් නෙවෙයි. අරමුණ වන්නේ අපේ නාම රූප ව්‍යුහයට අදාළ සත්‍යතාවය. ඒ දෙක අතර අන්‍යෝන්‍ය බලපෑම සිදුවන ආකාරය වටහා ගැනීමයි. ඔබ සංවේදනා දැනෙන මට්ටමට ළඟා විය යුතුයි. නොකඩවා ඔබ එක දෙක හෝ ඇතුල් වෙනවා පිට වෙනවා ඇතුල් වෙනවා පිට වෙනවා යනුයම් මතුරන විට සිත එකඟ වෙනවා. නමුත් ඔබේ සංවේදනාවන් දැනීමට ඔබට හැකි වෙන්නේ නැහැ. ඒ නිසා තම අභ්‍යන්තරයේ සිදුවන්නේ කොමක් දැයි තේරුම් ගැනීමට ඔබට හැකියාව ලැබෙන්නේ නැහැ. එමගින් ඔබට ඉතාම වැදගත් වූ විපස්සනාව මගහැරී යාමට ඉඩ තියෙනවා. ඒ නිසා වචන මතුරන්න එපා. වචන මැතිරීමෙන් තවත් දුෂ්කරතාවයක් මතුවෙනවා. යම් වචනයක් නැවත නැවත උච්චාරණය කරන විට ඔබ නොකඩවා නැවත නැවත කියවන විට සෑම වචනයකින්ම ඊට ආවේනිකව පවතින කම්පන ජනිත කරනවා. මන්ත්‍ර පිළිබඳ හසල දැනුමක් ඇති පුද්ගලයින් සමහර වචන සම්බන්ධව ඉතා ශක්තිමත් කම්පනයක් පවතින බව සොයාගෙන තිබෙනවා. එය හරියට සීනුවක් නාද කරන විට ඉතා දැඩි කම්පන නිපදවනවා වගේයි. ඕම් රීන් රීන් ක්ලිං වැනි වචන බීජ මන්ත්‍ර යනුවෙන් හඳුන්වනවා. නොකඩවා මේ වචන කියවන විට ඒවා ඉතා දැඩි කම්පන ඔබ තුළ ඇති කරනවා. ඔබේ සිත පහසුවෙන්ම එක්තැන් කෙරෙනවා. ඔබ මේ විශේෂ කම්පනයන්ගේ වසීභාවයට සම්පූර්ණයෙන්ම යටපත් වෙනවා. නමුත් තේරුම් ගන්න, මේවා තමන් ජනිත කළ කෘත්‍රිම කම්පනයන් බව. එවිට ස්වාභාවික කම්පනයන් ඔබෙන් මගහැරී යනවා. විපස්සනාවට අවශ්‍ය වන්නේ ස්වාභාවික කම්පනයන් අත්විඳීමට අවකාශය ලබා ගැනීමටයි. මේ තමන් ජනිත කළ කම්පනයනුත් යහපත් තමයි. නමුත් ඒ මගින් අයහපත් කම්පනයන් ඇතුල් වීම වළක්වන නිසා ඒවාත් යහපත්. ඒවා පලියක් මෙන් ඔබව ආරක්ෂා කරනවා. නමුත් සිතේ ගැඹුරුම පතලේ ඇති ඔබේ කම්පනයන් දැන ගැනීම ඒවා මගින් වළක්වන නිසා ඒවා ඔබට විශාල බාධකයක් බවට පත්වෙනවා. බොහොම හානිකර වෙනවා. ඔබ ද්වේෂය ඇතිකර ගත්වට සිදුවන්නේ කුමක්ද? ඔබ කාමාසාව උපදවාගත්වට සිදුවන්නේ කුමක්ද? ආත්මාර්ථකාමිත්වය භය උපදවාගත්වට සිදුවන්නේ කුමක්ද? මේ කෙලෙස්වලින් ඔබ ඉවත්විය යුතු නිසා මේ කාරණය ඔබට බොහොම වැදගත් වෙනවා. කිසියම් වචනයක් නැවත නැවත කීමෙන් ඔබ ජනිත කළේ එක්තරා කෘතිම කම්පනයක්. ඒ සත්‍යතාවය ඔබ විසින් නිර්මාණය කරගන්නා ලද දෙයක්. එමගින් ඔබට වඩා ගැඹුරු මට්ටමේ පවතින සත්‍යතාවය මගහැරී යනවා. ඒ නිසා වචන මැතිරීම කරන්න එපා. වචන මැතිරීමට ඉඩ දෙන්නේ නැහැ. සිතින් රූප මවා ගැනීමකුත් නැහැ. මේ මුළු භාවනා ක්‍රමයම මගින් කෙරෙන්නේ මතුපිටින් පෙනෙන්න තිබෙන ඝන රළු සම්මුති සත්‍යයේ සිට සියුම් වඩාත් සියුම් අතිසියුම් පරම සත්‍ය කරා ඔබව රැගෙන යාමයි. උදාහරණයක් ලෙස ඔබ මේ ඝනව පවතින ශරීරයෙන් පටන්ගෙන විපස්සනාව පුහුණු කිරීම කරගෙන යනවා. ඔබ පුහුණු කරන මේ භාවනා ක්‍රමයට අනුව පුහුණු වන විට එය කම්පන රාශියක් පරමාණු රාශියක් බවට පත් වෙනවා. ඝනව පවතින ශරීරයට අදාළ පරම සත්‍යයයි. ඔබ ප්‍රතිරූපයක් ඝන ප්‍රතිරූපයක් සිතින් මවාගෙන ඉන්නවා. ඔබ එය සිතින් සියුම් ලෙස කැබලිවලට නොකැඩුවොත් එය දියවී ගොස් කම්පන ධාරා බවට පත් නොවුනොත් අරමුණ ඉෂ්ට වෙන්නේ නැහැ. අපි යමක් නිර්මාණය කර එය දියකර හරින්නේ යයි. දැනුත් ඔබේ විශාල ප්‍රමාණයක ඝන බවක් තියෙනවා. එය දියකර හැරීම ඉතාම අමාරුයි. ඒ නිසා සිතා ගැනීම හෝ සිතින් මවා ගැනීම අනුමත කරන්නේ නැහැ. මොහොතින් මොහොත ඔබ සංවේදනාවන් අත්විඳින්නේ යථාභූත ඒ ඒ ඇති ආකාරයෙන්ම පමණයි. ඒවා යථා කත යථා කෘත නෙවෙයි. ඔබ විසින් නිර්මාණය කරන ලද පොදවන ලද දේවල් නෙවෙයි. ඔබ අත්විඳිය යුතු වන්නේ ස්වාභාවික කම්පනයි, ස්වාභාවික සංවේදනායි. එමගින් ඔබව පඤ්ඤාව කරා රැගෙන යනවා. ඔබ මුළු ශරීරයම අත්විඳීමට පටන් ගන්නවා. සංවේදනාවන්ගේ ඇතිවන නැතිවන ඇතිවන නැතිවන ස්වභාවය තේරුම් ගැනීමට ඔබ ඒවා නිරීක්ෂණය කරනවා. මේ කම්පනයන් සෑම එකකම ඇතිවන නැතිවන ස්වභාවය ඔබ තේරුම් ගත්තේ නැත්නම් මේ සංවේදනා නිසා ලෝභය හෝ ද්වේෂය හටගැනීම අනතුර පවතිනවා. ජීවිතය පුරාම මේ සිදුවෙමින් පවතිනවා. භවයෙන් භවයට සංවේදනාවන් සෑම විටම පවතිනවා. යටිහිත නමින් හඳුන්වන ඔබේ සිතේ ගැඹුරුම පත්ල මේ සංවේදනාවන් පිළිබඳව නිරන්තරයෙන්ම දැනුවත්ව සිටිනවා. ඒවා එක්ක ප්‍රියජනකයි නැත්නම් අප්‍රියජනකයි. ඒවා ප්‍රියජනක නම් සිත ලෝභයෙන් ප්‍රතිචාර දක්වනවා. නොකඩවාම ලෝභයෙන් ප්‍රතිචාර දක්වනවා. ඒවා අප්‍රියජනක නම් ද්වේෂයෙන් අඛණ්ඩව ද්වේෂයෙන් ප්‍රතිචාර දක්වනවා. සිතේ මේ ප්‍රතිචාර දක්වන කොටස එනම් සිතේ මූලය සිතේ මේ හැසිරීම රටාවේ සිරකරුවේ බවට පත් වෙලා ඉන්නේ. සෑම විටම දිවා රාත්‍රියේ ලෝභයෙන් හෝ ද්වේෂයෙන් ලෝභයෙන් හෝ ද්වේෂයෙන් ප්‍රතිචාර දක්වනවා. මේ පුරුද්ද නොකොඩවා සිතේ මතුපිටටත් එනවා. සිතේ මතුපිට මට්ටමින් වරද නිවැරදි කර ගැනීමට ඔබ උත්සාහ කළොත් එය තරමක කාලයකට සාර්ථක වෙන්න පුළුවන්. නමුත් ගැටලුවේ මූලය නිරෝගී නැතිනම් ඔබේ සම්පූර්ණ සිතම රෝගීව පවතිනවා. බුදුන් වහන්සේගේ සොයා ගැනීම වුණේ මේකයි. බුදුන් වහන්සේට පෙරත් බුද්ධ කාලයේත් ඊට පසුවත් බොහෝ ගුරුවරු හිටියා. ඉන්දියාව ඉතා පැරණි දේශයක්. ඉහළ ආධ්‍යාත්මික දියුණුවත් පවතින රටක්. සිත පිරිසුදු කර ගැනීම පිළිබඳව සත්වයන්ගේ විමුක්තිය පිළිබඳව නොයෙකුත් පර්යේෂණ මෙහි කර තිබෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේට පෙර බුදුරජාණන් වහන්සේට සමකාලීනව හා ඊට පසුවත් අනෙක් ගුරුවරු සියලු දෙනාම ප්‍රකාශ කර ඇත්තේ එකම අදහසක් බව අපට දැනගන්න ලැබෙනවා. එනම් ඔබ ලෝභය දුරු කළ යුතුයි, ද්වේෂය දුරු කළ යුතුයි, මෝහය දුරු කළ යුතුයි. විමුක්තිය ලැබිය හැකි වන්නේ එවිට පමණයි. හොඳයි, ලෝභය ද්වේෂය මේ ද්වේෂය ජනිත කරන්නේ මොනවාටද? මේ ඉන්ද්‍රිය හය ඒවාට අදාළ අරමුණු ගන්නවා. ඕනෑම ප්‍රිය අරමුණක් කෙරෙහි ඔබ ලෝභය ඇති කරගන්නවා. මේ ලෝභයෙන් ඉවත් විය යුතුයි. යම්කිසි හැඩයක් රූපයක් පාටක් හෝ ආලෝකයක් ඔබේ දෑස්වලින් ගන්නා අරමුණු වෙනවා. එයට කැමැතිනම් ලෝභය ජනිත කරනවා. එයට අකමැතිනම් ද්වේෂය ජනිත කරනවා. මෙලෙස කනට අරමුණු වන්නේ ශබ්දයයි. ශබ්දයේ කැමැති එකක් නම් ලෝභය ජනිත කරනවා. අකමැතිනම් ද්වේෂය ජනිත කරනවා. මේ ආකාරයට නාසයට ගඳ සුවඳත් දිවට රසත් ශරීරයට පහසත් සිතට සිතිවිලි හෝ හැඟීම් මේ අරමුණු හය පිළිබඳව සෑම ආධ්‍යාත්මික ගුරුවරයෙකුම ප්‍රකාශ කළේ මෙසේයි. මේ ඉන්ද්‍රියයන් පිනවන අරමුණු කෙරෙහි සිත කැමැති කැමැති පරිදි වින්දනය කරන්න ඉඩ දෙන්න එපා. ඉන් ඔබට කිසි විටකත් විමුක්තිය ලබන්න බෑ. එයින් ඉවත්වන්න. බුදුරජාණන් වහන්සේ වදාළේ තේමයි. ඒ තුන්වහන්සේ අන් කිසිවෙක් නොකළ ආකාරයේ පියවරකින් තවත් ගැඹුරට ගමන් කළා. උන්වහන්සේ වඩා ගැඹුරට ගමන් කළේ කිසිම ආකාරයක අතීත විශ්වාසයක් හෝ දර්ශනයක් අනුව ක්‍රියා නොකළ නිසායි. උන්වහන්සේ සියලුම විශ්වාසයන් හෙළා දැකීමකින් තොරව ඒවා පසකින් තබා උන්වහන්සේ විද්‍යාඥයෙක් පර්යේෂකයෙක් වගේ ඇත්ත වශයෙන්ම දුක හටගන්නා වූ නාමයට අදාළව පවතින සත්‍යතාවයත් රූපයට අදාළව පවතින සත්‍යතාවයත් ගවේෂණය කිරීමට පටන් ගත්තා. සත්‍යය නිරීක්ෂණය කරමින් උන්වහන්සේ සංඛිත්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කෙටියෙන් කීවොත් දුකට හේතුව පංචස්කන්ධයට ඇති උපාදානයයි යන නිගමනයට එළඹුණා. ඉතාමත් ගැඹුරු මට්ටමින් මේ පංචස්කන්ධය ගවේෂණය කළා. කලාප රාශියකින් සමන්විත වන සමස්ත රූපස්කන්ධයම ශාරීරික ව්‍යුහයම ඇතිවෙනවා නැතිවෙනවා ඇතිවෙනවා නැතිවෙනවා. නාමස්කන්ධයේ කොටස් හතර එනම් දැනුවත් කිරීමේ කොටස, හඳුනා ගැනීම හා ඇගයීම් කරන කොටස, විඳින කොටස සහ ප්‍රතිචාර දක්වන කොටස. මේ කොටස් හතරත් ඇතිවෙනවා නැතිවෙනවා ඇතිවෙනවා නැතිවෙනවා. මේ අනිත්‍ය වූ ස්කන්ධ පහේ එකතුවට මෝහයෙන් මම මම මගේ මගේ යනුවෙන් කියාගන්නවා. මේ මමයි මමයි දැනගන්නේ. මේ මගේ දැනගැනීමයි මමයි හඳුනාගන්නේ. මේ මගේ හඳුනා ගැනීමයි මමයි විඳීම් කරන්නේ. මේ මගේ විඳීමයි මමයි ප්‍රතිචාර දක්වන්නේ. මේ මගේ ප්‍රතිචාර දැක්වීමයි ආදී වශයෙන් මේ මම මම මගේ මගේ කියා අනිත්‍ය වූ පංචස්කන්ධයන් උපාදාන කරගන්නවා. දැඩි ඇලීමක් මේ ස්කන්ධ පහ කෙරෙහි පවතිනවා. දැඩි ඇලීම නිසා මේ ස්කන්ධ පහ නොකඩවාම වර්ධනය වෙනවා. සංඛාර දිගින් දිගටම වර්ධනය වෙනවා. ඔබේ දුක දිගින් දිගටම වර්ධනය වෙනවා. ගැටලු ආරම්භ වන්නේ මෙතනදි බව ඔබට අත්දැකීම් මට්ටමින් අවබෝධ කර ගැනීමට හැකි වෙනවා. බුදුරජාණන් වහන්සේ මේ ස්කන්ධ පහ වෙන වෙනම ක්‍රියා කරන ආකාරය දැකගත හැකිවීමට සමස්ත නාම රූප ව්‍යුහයම පරීක්ෂා කර බැලුවා. විපස්සනාව ඔබවත් ඒ අදීරට රැගෙන යනවා. කෙනෙක් කුමක් හෝ යම් විශේෂිත වූ සංවේදනාවක් සඳහා වැඩි කැමැත්තක් වර්ධනය කරගනිමින් විනෝදාත්මක ආස්වාදයක් ලැබීමට පටන් ගත්තොත් කොටස් කිරීම බෙදා වෙන් කිරීම කැබලිවලට කඩා දිය වී යාමට සැලැස්වීම තුළින් නාම රූපවල ස්වභාවය තේරුම් ගැනීම පිළිබඳව අමතක වී යනවා. එමෙන්ම නාම රූපවල ස්වභාවය නාම රූප අතර සිදුවන අන්තර්ක්‍රියාවලිය ඒවායෙහි අන්‍යෝන්‍ය බලපෑම් පිළිබඳව අමතක වී යනවා. මේවා සියල්ලම ඔබට වැදගත් නොවන තැනට පත්වෙනවා. එවිට ප්‍රිය ජනක සංවේදනා මතුවන විට ඔබ උද්දාමයට පත්වෙනවා. අප්‍රිය ජනක සංවේදනා මතුවන විට ඔබ බොහෝම දොම්නසට කලකිරීමට පත්වෙනවා. බුදුරජාණන් වහන්සේ අපට වේදනා එනම් සංවේදනා නිවැරදිව නිරීක්ෂණය කිරීමට උගන්වා වදාලා. අපි සංවේදනාවන්ගෙන් විනෝදාස්වාදයක් ලැබීම නොකළ යුතුයි. අරමුණ විය යුත්තේ ඉන්ද්‍රියම් පිනවන අරමුණු වලින් හැකි තරමින් ඉවත් වී මතුවන සංවේදනාවලට අනිත්‍ය සංඥාවෙන් ලෝභය සහ ද්වේෂය උපදවා ගැනීම සම්පූර්ණයෙන් නවතා දැමීමයි. අනෙක් සියලුම ආධ්‍යාත්මික නායකයින්ගේ ඉගැන්වීමට අනුව ඒ අය පුහුණු කළේ මතුපිට මට්ටමින් දෑසට පෙනෙන මට්ටමින් පමණයි. ඔවුන්ගේ අවවාදය වුණේ ඉන්ද්‍රියයම් පිනවන නොයෙකුත් අරමුණුවලින් සිත පිනවීමේ යෙදෙන්න එපා යන්නයි. බුදුරජාණන් වහන්සේ ගැටළුවේ මූලයටම ගැඹුරටම පිවිස අපේ ලෝභය හා ද්වේෂය මේ බාහිර අරමුණු නිසාම පැන නගින ඒවා නොවන බව සොයාගත්තා. බාහිර අරමුණුත් කෙනෙකුගේ ලෝභය හා ද්වේෂයත් අතර මැද වූ යමක් මගහැරී ගොස් තිබුණා. මේ මගහැරුණු පුරක වන්නේ වේදනා, ශාරීරික සංවේදනායි. පස්ස පච්චයා වේදනා. ඉන්ද්‍රියන් ඊට අනුරූප අරමුණක් හා ස්පර්ශ වන විට ශාරීරික සංවේදනාවක් හටගන්නවා. සිතේ සංඥා කොටස ඒ අරමුණ බොහොම හොඳයි හෝ බොහොම නරකයි කියා ඇගයුමක් කළොත් ඒ අනුව ශරීරයේ මතුවන සංවේදනාව ප්‍රියජනක හෝ අප්‍රියජනක වෙනවා. ඉන්පසුව පමණයි වේදනාපච්චයා තණ්හා, ලෝභය හෝ ද්වේෂය ඇති වෙන්නේ. ඊට කලින් නෙවෙයි. මේ විශේෂිත පුරුක මගහැරී යනවා නම් එවිට ඔබ පුහුණු වෙන්නේ මතුපිටින් පමණයි. සිතේ මතුපිට මට්ටමිනුත් ලෝභයෙන් හා ද්වේෂයෙන් ඉවත්වීම හොඳයි. එවිට ඔබේ සිත චින්තාමය මට්ටමින් පවිත්‍ර වෙනවා. ඒ කිසි වරදක් නැහැ. නමුත් චින්තාමය මට්ටමින් පමණක් පිරිසුදු කරන්නේ නම් සිතේ ගැඹුරම මට්ටම මගහැරී යනවා. සිතේ ගැඹුරම මට්ටමට පිවිස සංවේදනාවන් සමග පුහුණුවන ආකාරය බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාලා. බුදුරජාණන් වහන්සේ ඉගැන් වූ ආකාරයටම විපස්සනා පුහුණු වීමට අවශ්‍ය පුද්ගලයින්ට නියමාකාරයෙන් විපස්සනාව පුහුණු වීමට අවශ්‍ය අයට වේදනා එනම් ශාරීරික සංවේදනා අමතක කරන්න මගහරින්න බෑ. ඔබ ශාරීරික සංවේදනා අමතක කරමින් පිටස්තර සියලුම දේ ගැන දැනුවත් සිටිනවා නම් ඒකත් හොඳයි. සිත එකඟ කර ගැනීම මතුපිට මට්ටමින් සිත පවිත්‍රව තබා ගැනීමට හොඳයි. නමුත් මෙය එපමණකට සීමා කිරීම තුළින් ඔබට ගැටලුවේ මූලය පවතින මට්ටම මගහැරී යනවා. මේ භාවනා ක්‍රමයෙන් සංවේදනා මාර්ගයෙන් ඔබ දුක නැමැති ගැටලුවේ මූලය පවතින මට්ටම දක්වාම සිත පිරිසුදු කරනවා. ඒ නිසා ඔබ විපස්සනා පුහුණු කරන සෑම විටම සංවේදනාවන් ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරන බව මතක තබා ගන්න. ප්‍රියජනක වුණත් අප්‍රියජනක වුණත් සංවේදනාවන්ගේ පරම සත්‍යය නිතරම තේරුම් ගන්න. සංවේදනාවක් කොයිතරම් අප්‍රියජනක එකක් වුණත් ඔබේ පුහුණුවෙන් ලබන අත්දැකීම් තුළින් ඔබ මේ ආකාරයෙන් තේරුම් ගන්නවා. බලන්න, එය ඇති වුණා. ඉක්මනින් හෝ පසුව, යම් වෙලාවකට පසුව එය පහවී යනවා. එය සදාකාලික නැහැ. එය ඉතා පීඩාකාරී වූ විටත්, සියුම් කම්පනයන් බවට, තරංගමාලා බවට පත් වූ විටත් ඇතිවෙනවා නැතිවෙනවා. අනිත්‍යයි. අනිච්ච අනිච්ච. සෑම සංවේදනාවකම ස්වභාවය එසේ වන්නේ සමස්ත රූපස්කන්ධයේ හා නාමස්කන්ධයේ පරම සත්‍යය ඒ නිසයි. සංවේදනාවක් යනු මේ දෙකේ ස්පර්ශය නිසා ඇති වූවක් මිස වෙන කිසිවක් නෙවෙයි. සිත සහ කය නොකඩවාම ඇතිවෙනවා නැතිවෙනවා. සංවේදනාද නොකඩවාම ඇතිවෙනවා නැතිවෙනවා. ඔබ මේ අත්විඳිනවා. ඔබ බුද්ධිමය ව්‍යායාමයක යෙදෙනවා නෙවෙයි. මේ නොකඩවා ඔබ අත්විඳින විට, අත්දකින විට එය භාවනාමය පඤ්ඤා බවට පත් වෙනවා. ඔබ දැන් මේ සත්‍යතාවයේ ජීවත් වෙනවා. එය අත්විඳිනවා. එය සුතමය පඤ්ඤා පමණක් නෙවෙයි, ඔබට එය න්‍යායක් පමණක් නෙවෙයි. ප්‍රායෝගික මට්ටමින්ම ඔබ එය වටහා ගනිමින් ඔබේ සිතේ ගැඹුරම මට්ටමින් හැසිරීම රටාව වෙනස් කිරීමට ඔබ පටන්ගෙන තිබෙනවා. මේ කරුණ ඉතා හොඳින් තේරුම්ගෙන මතක තබා ගත යුතුයි. නමුත් සංවේදනාවක් මතුවන සෑම අවස්ථාවකම කොයි ලෙසකින්වත් ප්‍රතිචාර නොදක්වා සිටීමට තරම් කෙටි කාලයකදී ඔබ සර්ව සම්පූර්ණ නොවෙන්න පුළුවන්. ඒ හැකියාව ඉතා ඉහළ මට්ටමක එකක්. ඒත් දිගින් දිගටම පුහුණු වී අවසානයේදී ඔබ ඒ තත්ත්වයට ළඟා විය යුතුයි. මේ ආකාරයෙන් අරමුණ ඉතා පැහැදිලි විය යුතුයි. ඕනෑම සංවේදනාවක් කෙරෙහි මම ලෝභයෙන් හෝ ද්වේෂයෙන් ප්‍රතිචාර දක්වන්නේ නැහැ. ප්‍රතිචාර දක්වුවත් මම හැකි ඉක්මනින්ම ඒ බව තේරුම් ගන්නවා. ඉතා සියුම් ප්‍රියජනක සංවේදනා මතුවුණොත් ඔබ මෙලෙස ප්‍රතිචාර දක්වීමට පටන් ගන්නවා. කදිමයි, හරිම ප්‍රියජනකයි. මා තුළ නිදහසේ තරංගමාලා ගලා යනවා. දැන් මට නිදහසේ ගලා යන සංවේදනා දැනෙනවා. වහාම ඔබ එය සිහියෙන් අවබෝධ කරගත යුතුයි. කොහොම වුණත් මේකත් අනිත්‍යයි. ආශාවක් ඇතිකර ගැනීමේ ඵලය කුමක්ද? මම උපේක්ෂාවෙන් ඉන්නවා. ඉන්පසු එක් වරම එය අප්‍රියජනක සංවේදනාවක් බවට හැරෙනවා. එවිට ඔබ එයට ද්වේෂයෙන් ප්‍රතිචාර දක්වනවා. ඉක්මනින් ඔබ ප්‍රඥාව නැවත අවදි කරගත යුතුයි. නෑ, මේකත් අනිත්‍යයි. ද්වේෂය ඇතිකර ගැනීමෙන් පළක් නැහැ. මම උපේක්ෂාවෙන් ඉන්නවා. මේ ආකාරයෙන් අනිච්ච අවබෝධය සමගින් උපේක්ෂාව ඔබ තුළ ස්ථාපිත කර ගැනීමට ඉගෙන ගන්නවා. එවිට ඔබ දියුණුවක් ලබනවා. විපස්සනාවේ ප්‍රධාන මූලධර්ම මේවායි. ඔබට මේවා මගහැරී ගියොත් ඔබ ලැබිය යුතු ප්‍රතිඵල ඇත්ත වශයෙන්ම ඔබට ලැබෙන්නේ නැහැ. මුළු භාවනා ක්‍රමයම ප්‍රතිඵලදායකයි. මේ යහපත මරණයෙන් පසුව ලැබෙන්නක් නෙවේ. මරණයෙන් පසුවත් අනිවාර්යයෙන්ම යහපත් ප්‍රතිඵල ලැබෙනවා. ඒ ගැන සැකයක් නැහැ. නමුත් මෙමගින් අතීතයේ සිට අනාගතය දෙසට ගලාගෙන යන ප්‍රවාහයක් නවත්වනු ලබන අවසාන ඉලක්කය කරා ඔබව රැගෙන යනවා. එතෙක් ප්‍රවාහය පවතින අතරතුර කාලයේදී ඔබ නිවැරදිව පුහුණු වන්නේ නම් යහපත් ප්‍රතිඵල මෙහිදීම මේ භවයේදීමත් ලැබිය යුතුමයි. එසේ නැතිනම් යම් කිසි වරදක් තිබිය යුතුයි. ඔබේ ජීවිතයේ යහපත් පැත්තට යොමු වූ වෙනසක් නැත්නම් ඒ කුමක් හෝ වරදක් පවතිනවා යනුවෙන් අදහස් වන්නේ ඔබ හරියාකාරව පුහුණු නොකරන බවයි. මේ භාවනා ක්‍රමය යහපත ලබා දෙන එකක්. පසුගිය සතවර්ෂ 25 තුළ බොහෝ දෙනෙකුට එය උපකාරී වී තිබෙනවා. දැනුත් එය උපකාරී වෙනවා. ඒ නිසා භාවනා ක්‍රමය පිළිබඳව සැකයක් නැහැ. නමුත් කෙනෙක් පුහුණුවන ආකාරයේ කුමන හෝ වැරැද්දක් තිබෙන්න පුළුවන්. එවැනි අවස්ථාවක ඔබේ ගුරුවරයා, සහායක ගුරුවරයා, උපදේශකයා හමු වී වරද කුමක්දැයි අවබෝධ කරගන්න. මා කිසිම යහපතක් නොලබන්නේ ඇයි? මගේ තරහ අඩුනොවන්නේ ඇයි? මගේ රාගය අඩුනොවන්නේ ඇයි? මගේ මමත්වය අඩුනොවන්නේ ඇයි? මගේ කෙලෙස් අඩුනොවන්නේ ඇයි? මෙසේ වීමට කොතනක හෝ යම් වරදක් තිබෙනවා. නොකඩවා ඔබවම පරීක්ෂා කර බලන්න. යම් විජ්ජාවක්, ප්‍රාතිහාරයක් හෝ ආශ්චර්යයක් බලාපොරොත්තු වෙන්න එපා. දස දින පාඨමාලාවකට ඔබ සහභාගී වුණු පමණින් ලෝභයෙන්, ද්වේෂයෙන් ඔබ සම්පූර්ණයෙන්ම නිදහස් වේවියයි බලාපොරොත්තු වෙන්න එපා. එය සිදුවෙන්නේ නැහැ. එසේ සිදුවුනොත් එය අතිවිශිෂ්ටයි. මමත් ඔබට සුබ පතනවා. නමුත් මේ සඳහා කල්ගත වේවි. එය දිග ගමනක්, බොහොම දිග ගමනක් විය හැකියි. මාර්ගයේ ගමන් කළ යුතු ආකාරය ඔබ තේරුම් ගන්නේ නම්, නිවැරදි දිශාවට, නිවැරදි ආකාරයට ගමන් කරන්නේ නම් ප්‍රතිඵල, යහපත් ප්‍රතිඵල නියතයෙන්ම ලැබෙනවාමයි. මම ඉතා වාසනාවන්තයි කියා මට හිතෙනවා. මේ ධර්ම මාර්ගය සමග සම්බන්ධ වීම නිසා මම බොහෝම වාසනාවන්තයි. මම බුරුමයේ ධර්ම භූමියේ උපත ලැබීමත් වාසනාවක්. ඉන්දියාවෙන් මේ භාවනා ක්‍රමය තුරන් වී ගොස් තිබුණා. බුදුරජාණන් වහන්සේගෙන් පසුව අවුරුදු 500ක් පමණ මේ භාවනා ක්‍රමය ඉන්දීය ජනතාවට බොහෝ සෙයින් උපකාරී වුණා. නමුත් ඉන්පසු සෙමෙන් නොදනුවත්කම නිසා ජනතාව භාවනා ක්‍රමය දූෂිත කිරීමට පටන් ගත්තා. ඔවුන් එයට නොයෙකුත් දේ මිශ්‍ර කළා. භාවනා ක්‍රමය සමග වෙනත් දේ මිශ්‍ර කළොත් එය දූෂිත වෙනවා. එවිට ඒ ගුණය, සඵලත්වය නැති වී යනවා. එවිට එයින් ලැබිය යුතු ප්‍රතිඵල නොලැබී යනවා. ජනතාවට එයින් ප්‍රතිඵල නොලැබෙන විට ඔවුන් එය පුහුණු වීම නවතා දමනවා. මේ ආකාරයට ඉන්දියාවෙන් මේ භාවනා ක්‍රමය නැති වී ගියා. එය තවත් රටවල් කීපයකට ගෙන ගියත් ඒ රටවලින්ද එය අභාවයට ගියා. නමුත් වාසනාවකට ඒ අසල්වැසි රටක් වන බුරුමයේ සුවල්ප දෙනෙක් අතර මේ භාවනා ක්‍රමය නොකලිටිව මුලදීමෙන් පිරිසිදුව පවත්වාගෙන ඇවිත් තියෙනවා. ඒත් සෑම පරම්පරාවකම මුළු ජනගහණයම මේ ක්‍රමය පුහුණු කළා නෙවෙයි. එය ගුරුතුමාගෙන් ශිෂ්‍යයාට වශයෙන් පැවතගෙන ඇවිත් තියෙනවා. ඔවුන් එය තමන්ගේ වගකීමක් ලෙස සලකා අපිට මේ භාවනා ක්‍රමය ලැබුණ ඉන්දියාවෙන් බුදුරජාණන් වහන්සේගෙන් අපි එය නොකලිටිව පිරිසිදුව පවත්වාගෙන යා යුතුයි. අවුරුදු 2500කට පසුව නැවත එය ඉන්දියාවෙත් ලෝ පුරාත් පැතිරී යා යුතුයි යන හැඟීමකින් යුතුව එය පවත්වා ගත්තා. ඒක එහි පැවතුණු විශ්වාසයක්. ඒ නිසා ඔවුන් එය තමන්ගේ යහපත පිණිසත් අනාගත පරම්පරාවල යහපත පිණිසත් නොකළ ඇල්ලුව පිරිසිදුව පවත්වා ගත්තා. මම එහි උපත ලබා මේ භාවනා ක්‍රමයේ පහස ලැබීම නිසා මම ඉතා වාසනාවන්තයි කියා මට හිතෙනවා. බුදුරජාණන් වහන්සේගේ කාලය හා ඉන්පසු අවුරුදු 300ක පමණ කාලයක් තුළ මේ භාවනා ක්‍රමය ඉන්දියාවේ උතුරු ප්‍රදේශවල පැතිරී ගියා. බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 300කට පමණ පසු ඉන්දියාවේ අශෝක නමින් ඉතා නපුරු බලකාමී අධිරාජ්‍යයක් හිටියා. තමන්ගේ අධිරාජ්‍ය වඩ වඩාත් විශාල කර ගැනීමට ඔහුට අවශ්‍ය වුණා. මහා අධිරාජ්‍යයක් ඇතිකර ගැනීමේ දැඩි ආශාව නිසාම ජනතාව ඝාතනය කිරීම, අභ්‍යඝාතයන් බවට පත් කිරීම, කරදරයට හිරිහැරයට පත් කිරීම ආදියෙන් ජනතාව දැඩි ලෙස දුකට පත්වීම පිළිබඳව ඔහු තැකීමක් කළේ නැහැ. චණ්ඩාශෝක, ක්‍රූර අශෝක යනුවෙන් ඔහුව හැඳින්වීම ගැන ඔහු ඉතා සතුටට පත් වුණා. ඔහුගේ නම ඇසීමෙන් ජනතාව බියට පත්වීම ගැන ඔහු සතුට වුණා. මේ පුද්ගලයාගේ යම් අතීත පාරමී බලයක් නිසා ධර්මය ලබා ගැනීමට අවස්ථාව උදා වුණා. ඉන් පසු ඔහු සම්පූර්ණයම වෙනස් වුණා. ධර්මය පුහුණු කිරීම තුළින් ඔහුට මෙසේ අවබෝධ වුණා. ජනතාවට කරදර හිරිහැර කිරීමෙන් වඩ වඩාත් වස්තුව බලය ලබා ගැනීමෙන් මට යහපතක් සිදුවන්නේ කොහොමද? මම මටමත් හානි කරගන්නවා. මම තවත් බොහෝ පිරිසකටත් හානි කරනවා. ඔහු ඉන් පසු බොහොම වෙනස් වුණා. ජනතාව ඔහුව ධර්මාශෝක නමින් හැඳින්වීමටත් පටන් ගත්තා. චණ්ඩාශෝක, ක්‍රූරාශෝක වශයෙන් සිටි ඔහු ධර්මාශෝක බවට පත් වුණා. ධර්මයෙන් දියුණු වුණු, පෝෂණය වුණු ධර්ම අශෝක බවට පත් වුණා. මෛත්‍රියෙන් හා කරුණාවෙන් පිරි පුද්ගලයෙක් බවට පත් වුණා. ඔහු ජනතාවට සේවය කිරීමට පටන් ගත්තා. එයට හේතුව යම් කෙනෙකුට සැබවින්ම ධර්ම රසය දැනුණයින් පසුව එයට පිටුපෑමට නොහැකි වීමයි. එවිට ඒ රසය තව තවත් අය සමග බෙදා ගැනීමේ හැඟීමක් ස්වභාවයෙන්ම ඇතිවෙනවා. මේ රටේ මුළු ජනතාව මගේ යටත් වැසියන්. ඒ අය මගේම දරුවන් වගේයි. මගේ දරුවන් ධර්මයෙන් දියුණු වී ඔවුන් දුකෙන් මුදවන්න මට අවශ්‍ය වෙනවා. සේම මගේ රටේ මුළු ජනතාවත් ධර්මය ලබාගෙන ඔවුන්ගේ දුකෙන් මුදවන්න මට අවශ්‍යයි. ඔහු මෛත්‍රියෙන්ද කරුණාවෙන්ද යුතුව එය පතුරුවන්න පටන් ගත්තා. තමනුත් සම්පූර්ණය වෙනස් වී අනිත් අයටත් වෙනස් වීමට දිරිගැන් වූ පුද්ගලයෙක් ලෙස ඔහු හොඳ ආදර්ශයක්. උතුරු ඉන්දියාවේ ජනතාව පමණක් නෙවෙයි මුළු ඉන්දියාවේම ජනතාව භාවනාව පුහුණුවීමට පටන් ගත්තා. ඉන්දියාව පුරාම ගොස් සෑම ප්‍රදේශයකම ධර්මය ඉගැන්වීමට ගුරුවරුන් රාශියක් ඔහු පුහුණු කළා. එම්පසුව මෙසේ සිතුවා, ඇයි ඉන්දියාවේ පමණක්? ලෝකේ සෑම තැනම දුක පවතිනවා. ඇයි මම අනිත් රටවලටත් ධර්මය යවන්නේ නැත්තේ? ඉන්පසු ඔහු ධර්මය ඉගැන්වීම සඳහා, විපස්සනාව ඉගැන්වීම සඳහා ධර්ම දූතයන් නොයෙක් රටවලට පිටත් කර හැරියා. යුරෝපය දක්වා බටහිරටත් සම්පූර්ණ ආසියාවටත් පිටත් කළා. වාසනාවකට ධර්මදූත රහතන් වහන්සේලා දෙනමක් බුරුමයටත් යවනු ලැබුවා. උන්වහන්සේලා සෝණ හා උත්තර දෙනමයි. මේ රහතන් වහන්සේලා දෙනමත් බුද්ධ වචනය සහ භාවනා ක්‍රමය යන දෙකම රැගෙන ආවා. එතැන් පටන් පරම්පරාවෙන් පරම්පරාවට මේ අගනා ධර්මය ඒ මුල් පවිත්‍රත්වයෙන්ම පවත්වාගෙන ආවා. බුද්ධ වචනය සහ භාවනා ක්‍රමය යන දෙකම නොකලිටුව ඒ පවිත්‍රතාවයෙන්ම පවත්වාගෙන ආවා. මේ ඉගැන්වීම ශ්‍රී ලංකාව, කාම්බෝජය, ලාඕසය, තායිලන්තය යනාදී තවත් රටවලද පතුරුවාරුන් ලැබුවා. ඒ වායේද බුද්ධ දේශනා පවත්වාගෙන යනු ලැබුවත් භාවනා ක්‍රමය නැති වී ගොස් තිබුණා. නමුත් බුරුමයේ භාවනා ක්‍රමය දිගටම පවත්වා ගනු ලැබුවා. මේ බුරුම රටේ මේ ධර්ම භූමියේ උපත ලැබීම මහත් භාග්‍යයක් ලෙස මම සලකනවා. තවද මම ව්‍යාපාරික පවුලක උපත ලැබීම වාසනාවක් ලෙස සලකනවා. මම ව්‍යාපාරික පවුලක පොහොසත් පවුලක උපත නොලැබුවා නම් සමහර විට මම මෙසේ සිටීමට ඉඩ තිබුණා. මේ පොහොසත් මිනිස්සු ඉතා සතුටින් ජීවත් වෙනවා. මට ඒ සැප ලැබෙන්නේ නැහැ. මටත් මේ පොහොසත් මිනිස්සු වගේ ඉන්න ඕනෑ. නමුත් මම දැන් ඒ සෙල්ලම කර අවසන් වී ඇති නිසා මම දන්නවා පොහොසත් අය කොපමණ දුකෙන් පෙළනවද කියලා. ඔවුනුත් ඉන්නේ බොහොම දුකෙන්. හේතුව සීමාවක් නැති මුදල් පසුපස හඹා යාමේ තරඟය. මුදල් ඉපයීම ජීවිතයේ එකම අරමුණ වීමයි. එපමණයි. ඔවුන්ට අවශ්‍ය මුදල් නැර වෙන කිසිවක් නෙමෙයි. සල්ලි සල්ලි සල්ලි. මෙය ඔවුන්ට බොහෝ දුක් ඇති කරනවා. මං ඒ සියල්ල පසු කළා. ඒ දුක මටත් අත්විඳීමට ලැබීම මගේ වාසනාවක්. බොහොම තරුණ වයසේදීම මම මේ සල්ලි 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 පසුපස හඹා යාම නොනවත්ින මුදල් ඉපයීමේ තරඟය පටන් ගත්තා. බුරුමේ පිළිගැනීමට අනුව මම විශාල ධනස්කන්ධයක් හම්බ කළා. මම සෑහෙන පොහොසත් කෙනෙක් වුණා. ව්‍යාපාර හා කර්මාන්ත අතින් ඉතාම සාර්ථක පුද්ගලයෙක් බවට පත් වුණා. කෙනෙක් බොහොම මුදල් උපයන විට සමාජයේ සුවිශේෂ ස්ථානයක් ඔහුට ලැබෙනවා. යම් යම් ආගමික සංවිධානවල, සමාජ සුපසාධන සංවිධානවල, භාණ්ඩාගාරික, සභාපති, ලේකම් ආදී වශයෙන් නිලතලවලට පත් කෙරෙනවා. විවිධාකාර සංවිධාන ගණනාවක සභාපති, ලේකම්, අධ්‍යක්ෂක, භාරකාර යන තනතුරු සඳහා මම පත්වී සිටියා. මේ තවත් පිස්සුවක්. මෙබඳු තනතුරු ලැබුණ විට කෙනෙකුගේ ඔළුව ඉදිමෙනවා. මමත්වයේ වර්ධනය වෙනවා. බලන්න මම කොයි තරම් වැදගත් පුද්ගලයෙක්ද. මේ සියල්ල සිදු වුණේ මගේ ඉතා තරුණ කාලෙදී. මට වයස අවුරුදු 20 ගණන්වල මැදදි වගේ. ඒ වයින් දැඩි උමතුවක් ඇති කළා. මා තුළ දැඩි අසහනකාරී තත්ත්වයක්, මානසික ආතතියක් ඇති කළා. මේ සියලු අපහසුතාවයන් අත්දැකීමට ලැබීම විශාල භාගයක් ලෙස නැවතත් මම සලකනවා. මට ඉතා දරුණු ඉසරදයක්, විශේෂ වර්ගයේ ඉරුවා රුදාවක් හැදුණා. එයට ප්‍රතිකර්මයක් තිබුණේ නැහැ. බුරුමේ සිට ඉතා දක්ෂ වෛද්‍යවරු නොයෙකුත් වර්ගයේ ඖෂධ යොදාගෙන ප්‍රතිකාර කිරීමට උත්සාහ කළත් ඒ කිසිවකින් වැඩක් වුණේ නැහැ. ඔවුන් මට මෝෆීන් වේදනා නාශක නිදි බෙහෙත් විදීමට පටන් ගත්තා. සෑම සති දෙකකට වරක්ම ඉතා තදබල ලෙස මේ හිසරදය ඇති වුණා. එයට ප්‍රතිකර්මයන් තිබුණේ නැහැ. ඒ නිසා ඔවුන් මෝෆීන් එන්නත් කළා. මේ අවුරුදු 4ක් හෝ 5ක්ම පැවතුණා. ඉන්පසු මේ වෛද්‍යවරු, හොඳ වෛද්‍යවරු මට මෙහෙම කිව්වා. ක්‍රමයෙන් ඔබ මෝෆීන් වලට ඇබ්බැහි වීගෙන එනවා. දැන් ඔබ මෝෆීන් ගන්නේ ඉරුවා රුදාවට සහනයක් ඇති කරගන්නයි. ඊළඟට මෝෆීන් වලට ඇබ්බැහි වෙලා ඔබට මෝෆීන් නැතුවම බැරි තත්ත්වයකට ඔබ පත් වෙනවා. එතකොට ඔබට හැමදාම මෝෆීන් ඕන වෙනවා. එවිට මට හැමදාම මෝෆීන් ගන්න වුණොත් මගේ ජීවිතේ මොන විදිය ජීවිතයක් වේවිද? ඒ වැළක්වීමට ඔහු මෙසේ අවවාද කළා. ඔබ ඔබේ ව්‍යාපාරයේ කටයුතු සඳහා නිතර නිතර පිටරටවලට යනවනේ. එක විදේශ ගමනකදී ව්‍යාපාර කටයුතු අමතක කරන්න. මෝෆීන් වලින් ඉවත් වීමට පමණක් යන්න. ඔබට පීඩා දැනම විශේෂ වර්ගයේ ඉරුවා රුදාව සඳහා කිසිම වෛද්‍යවරයෙකුට දිය හැකි ප්‍රතික්‍රමයක් නැති බව අපි දන්නවා. නමුත් ඇත්තෙන්ම වෙනත් ආකාරයේ වේදනා නාශක ඔවුන් සතුව තිබෙනව ඇති. ඇයි ඒ ගැන උත්සාහ නොකරන්නේ? ඔවුන්ගේ අදහස් පිළිගත් මම බුරුමයෙන් පිට වුණා. බොහෝ කාලයක් මම ස්විට්සර්ලන්තයේ, ජර්මනියේ, එංගලන්තයේ සහ ඇමරිකාවේ නැවතී සිටියා. මගේම කාර්යාලයක් ජපානයේ තිබුණා. ඒ නිසා මම වැඩිපුර කාලයක් එහෙත් නැවතී සිටියා. හැමතැනම බොහෝ මුදල් හා කාලය වැය කරමින් මම හොඳම වෛද්‍යවරුන්ගෙන් උපදෙස් ලබා ගත්තා. ඒ කිසිම වෛද්‍යවරයෙකුට මාව සුව කිරීමට නොහැකි වුණා. එසේ වීමත් මගේ තවත් විශාල වාසනාවක් ලෙස මම සලකනවා. ඉරුවා රුදාවට සුවය ලබා දීම කෙසේ වෙතත් මාව මෝෆීන් වලින් මුදවා ගැනීමටවත් ඔවුන්ට හැකි වුණේ නැහැ. ඒ නිසා මම ඉතාම වාසනාවන්තයි. මම දැඩි ලෙස බලාපොරොත්තු කඩවි ආපසු ආවා. නමුත් මම බොහොම වාසනාවන්ත බවට අවසානයේදී ඔප්පු වුණා. මගේ හොඳ මිත්‍රයෙක් හිටියා. ඔහු පසු කාලයකදී බුරුමේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර ධුරයට පත් වුණා. ඔහු මට මෙසේ අවවාද කළා. ගෝයෙන්කා, ඔබ සෑම තැනින්ම ප්‍රතිකාර ලබා ගත්තා. නමුත් ඔබේ අසනීපය සුවුණේ නෑනි. ඔබ අර ඌබාකින්තුමාගේ දසදින විපස්සනා භාවනා පාඨමාලාවකට සහභාගී වී බැලුවොත් නරකද? මට නම් පේන්නේ ඔබේ රෝගය මනෝකායික රෝගයක් ලෙසටයි. සිත පිරිසුදු කිරීම සඳහා බුදුරජාන් වහන්සේ ඉගැන්වූ භාවනා ක්‍රමයක් එතුමා උගන්වනවා. සිත පිරිසුදු විට මනෝකායික රෝග සුව වෙනවා. ඒකට සහභාගී වී බැලුවොත් නරකද? එවිට මම මෙසේ පැවසුවා. මට එය උපකාරී වෙනවා නම් බොහොම හොඳයි. මම සයාජී ඌපාකෙන් ගුරුතුමා හමු වෙන්න ගියා. බොහොම කරුණාවන්ත කෙනෙක්. මම එතුමා හමු වී කිව්වා, මට ඔබතුමාගේ දස දින පාඨමාලාවකට සහභාගී වෙන්න ඕනේ. ඔව්, ඔබට එන්න පුළුවන්. මේක බෞද්ධ ඉගැන්වීම් මාර්ගයක් බවත් එතුමා කිව්වා. මම හින්දු සමාජයේ නායකයෙක් බව ඔහු දැන සිටියා. එතුමා මෙහෙමත් කිව්වා, බය වෙන්න එපා. ඕනම කෙනෙකුට පාඨමාලාවට සහභාගී වෙන්න පුළුවන්. මුස්ලිම්, ක්‍රිස්තියානි, ජෛන, හින්දු වුණාට කමක් නැහැ. හැම දෙනාටම එකම යහපත ලබා ගන්න පුළුවන්. ඔබ හින්දු ආගමිකයෙක් ලෙසම ඉන්න. මගේ අරමුණ ඔබව බුද්ධාගමට හරවා ගැනීම නෙමෙයි. නමුත් ඔබ හොඳ මිනිසෙක් කිරීමයි. ඔබ සදාචාර සම්පන්න වීමට සීලය රකින්න. ඔබේ සිතේ ස්වාමිත්වයට පත්වීමට සමාධිය වඩන්න. සිත පිරිසුදු කර ගැනීමට පඤ්ඤා වඩන්න. එපමණයි. මේවා ඔබට පිළිගත හැකි. මේක හොඳ භාවනා ක්‍රමයක්. ඔබටත් පුළුවන් මේක අත්හදා බලන්න. මම ආවේ මගේ ඉරුවා රුදාව සුව කරගන්න බව මම ඊළඟට කිව්වා. එවිට ඔහු එකපාරට කිව්වා, නෑ නෑ, මම ඔබව ගන්නේ නෑ. ඔබව ගන්නේ නෑ. ඇයි මේ මොකද වුනේ? ඔහු මෙහෙම පැහැදිලි කළා. ඔබ ධර්මයේ වටිනාකම අවතක්සේරු කරනවා. ධර්මයේ යනු ඉතා උසස් ආධ්‍යාත්මික මාර්ගයක්. භවයෙන් භවයට ඔබට අත්විඳීමට සිදුවන සියලුම දුක්වලින් මිදීමට අනුගමනය කරන මාර්ගයක්. ඔබ එය ඔබේ ඉරුවා රුදාව සුව කර ගැනීම සඳහා යොදා ගන්න හදනවද? නෑ නෑ, ඒ සඳහා ඔබට කැමැති වෛද්‍යවරයෙක් ළඟට හෝ ආරෝග්‍ය ශාලාවකට යන්න පුළුවන්. මේ ඒ සඳහා ස්ථානයක් නෙවෙයි. ඉන්පසු එතුමා ඉතාමත් කරුණාවෙන් මට මෙහෙම තවදුරටත් පැහැදිලි කළා. ඔබ මේ භාවනා ක්‍රමය පුහුණු කළොත් එමගින් ඔබේ සිත පිරිසුදු වෙනවා. ඔබේ දුකට මුල සිතේ පවතින කෙලෙස්, ඒවා ඉවත් වී යන විට මනෝකායික රෝගත් පහවී යනවා. එයින් ඒ යහපතත් ලැබෙනවා. නමුත් ඒක අතුරු ඵලයක් පමණයි. උදාහරණයක් ගත්තොත්, ඔබ සීනි කර්මාන්ත ශාලාවක් පිහිටුවීමට අවශ්‍යයි සිතමු. ඒ කුමන අරමුණක් සඳහාද? සීනි ලබා ගන්නයි. උක්පැණි ලබා ගන්න නෙමෙයිනේ. උක්පැණි නිෂ්පාදනය වෙන්නේ අතුරු නිෂ්පාදනයක් ලෙසයි. කිසිම කෙනෙක් උක්පැණි ලබා ගැනීම සඳහා සීනි කර්මාන්ත ශාලාවක් ආරම්භ කරන්නේ නැහැ. එය අතුරු ඵලයක් පමණයි. ඒ ලෙසම ඔබගේ ඉරුවා රුදාව සුව කරගන්න නම් මෙහෙ එන්න එපා. මේ උසස් අධ්‍යාත්මික මාර්ගය පුහුණු වෙන්න මෙහෙ එන්න. එවිට පමණයි එය ඔබට උපකාරී වෙන්නේ. එතුමාගේ ඉතාමත් කරුණාවන්ත බව හා මෛත්‍රිය සහගත බව නිසා ඒක මම තේරුම් ගත්තා. එතුමාගේ කම්පන තරංග මාලාවන් ඉතාම අනර්ගයි. ඕ ගුරුතුමනි, මම සහභාගි වෙන්නම්. මම සහභාගි වෙන්නේ ආධ්‍යාත්මික දියුණුව සඳහාම පමණයි. මේ ඉරුවා රුදාව නිසා නෙමෙයි. ඒක සුව වුණේ නැත්නම් ඒකට කමක් නැහැ. ඒකේ ප්‍රශ්නයක් නැහැ. නමුත් ගෙදර ගිය පසු කුඩා කාලයේ සිටම මගේ සිතට කාවැදී තිබුණු අදහස් සමග ගැටීමට සිදු වුණා. මම උපත ලැබුවේ දැඩි හින්දු භක්තික පවුලකයි. බුදුරජාණන් වහන්සේට ගරු කරන ලෙස ළමා කාලයේ පටන්ම අපිට උගන්වා තිබුණා. බුදුරජාණන් වහන්සේ සර්ව බලධාරී දෙවියන්ගේ මැවුම්කරුවාණන්ගේ නැවත ඉපදීමක් ලෙස සලකනු ලැබුවා. උන්වහන්සේ දෙවියන්ගේ නූතනම අවතාරයයි. එනම් දෙවියන්ගේ නවවන පුනර්භවිකයයි. ඒ නිසා එතුමාට ගෞර කළ යුතුයි. නමුත් උන්වහන්සේගේ ඉගැන්වීම ආපෝ එපා එපා. උන්වහන්සේගේ ඉගැන්වීම අයහපත් බව අපට උගන්වනු ලැබුවා. ඊට හේතුව උන්වහන්සේ ආත්මය පිළිබඳව විශ්වාස නොකිරීමයි. උන්වහන්සේගේ ඉගැන්වීම උනේ සර්ව බලධාරි දෙවියෙක් නැතයි යන්නයි. ඒ නිසා උන්වහන්සේගේ ඉගැන්වීම හොඳ නැහැ. මගේ සිත පුහුණු කර තිබුණේ මේ ආකාරයටයි. ඒ නිසා මගේ සිත නොසන්සුන් බවට කනස්සල්ලට පත් වුණා. මම මේ අය ළඟට ගොස් මේ ක්‍රමය ඉගෙන ගත්තොත්, මම බෞද්ධයෙක් වුණොත්, දෙවියන් පිළිබඳව මගේ විශ්වාසය නැති වුණොත්, ආත්මය පිළිබඳව විශ්වාසය නැති වුණොත් මට මොනව වේවිද? මම අපාගත වේවි. අපෝ නෑ නෑ, මේ මාර්ගය මට නෙමෙයි. මම නොගියොත් හොඳයි. මාස කීපයක් මේ ඝට්ටනේ පැවතුණා. ඉන්පසුව මම මෙහෙම හිතුවා. ගුරුතුමා මට මෙහෙම කිව්වා, ඔබ හින්දු ආගමිකයෙක්, ඔබ හින්දු ආගමිකයෙක් ලෙසම ඉන්න. මගේ අරමුණ ඔබ බුද්ධාගමට හරවා ගැනීම නෙවෙයි. නමුත් ඔබ හොඳ මිනිසෙක් කිරීමයි. ඔබ සදාචාර සම්පන්න වීමට සීලය රකින්න. ඔබේ සිතේ ස්වාමිත්වයට පත්වීමට සමාධිය වඩන්න. සිත පිරිසුදු කර ගැනීමට පඤ්ඤා වඩන්න. එපමණයි. මේවා ඔබට පිළිගත හැකියි. එහෙමනම් මම අත්හදා නොබලන්නේ ඇයි? මේ අත්හදා බැලීමට මම තීරණය කළා. ඒත් මම හින්දු කෙනෙක් හැටියටම ඉන්න බවට දැඩි අධිෂ්ඨානයක් ඇති කරගත්තා. හොඳයි, මම දවස් 10ක් අත්හදා බලන්නම්. නමුත් මම බෞද්ධයෙක් වෙන්නේ නැහැ. ලොකු වාසනාවකට මම ගියා. ඇත්තටම අනිත් අයට වගේම දෙවනි දවසේ මට පැනලා යන්න හිතුණා. ඒ මගේ සිත බොහෝ කාලයක සිට හැඩ ගැසී තිබුණු ආකාරය නිසායි. සමහර අය භාවනා කරද්දී අර විදිහේ එළියක්, මේ විදිහේ එළියක් දැක ඇති බව කියනවා මම අසා තිබුණා. ඒත් මම නම් එවැනි කිසිම ආලෝකයක් දැක්කේ නැහැ. මගේ සම්ප්‍රදායට අනුව නම් කෙනෙක් මේ දිව්‍යමය ආලෝකයක් දැක්කොත් ඒ විමුක්ති අවස්ථාවයි. බලන්න, මේ අය දිව්‍යමය ආලෝකයක් දකිනවා. ඒත් මම දිව්‍යමය ආලෝකයක් දකින්නේ නැහැනේ. මට එක් උතුම් පුද්ගලයෙකුගේ වචන සිහියට නැගුණා. ඔටුවෙකුට ඉන්දිකට්ටු සිදුනේ රිංගා යාමට හැකිවෙන්න පුළුවන්. ඒත් ධනවතෙකුට ස්වර්ග රාජ්‍යයේ දොරටුවෙන් ඇතුළුවීමට නොහැකි. මම ධනවත් මිනිහෙක්. ඒ නිසා මේ මාර්ගය මට නෙමෙයි. මේ සියලුම දෙනා බොහෝ විට ගුරුවරුන්, මහාචාර්යවරුන්, වෛද්‍යවරුන් වැනි ගුණ යහපත් අය. හොඳ හිතක් ඇති ඔවුන්ට දිව්‍යමය ආලෝකය වැනි දේ දකින්න පුළුවන්. මට ඒවා පෙනෙන්නේ නැහැ. ඉතින් මොකටද මෙතන ඉඳගෙන කාලය නාස්ති කරන්නේ? මං පැනලා යනවා. මෙසේ සිතා පැනලා යන්න ලෑස්ති වුණා. බුරුමයේ විශ්වවිද්‍යාලයක ඉතිහාසය පිළිබඳ මහාචාර්යවරයක් මා සමග භාවනා කළා. ඇයි ඉතාම කරුණාවන්තයි. මම ඇඳුම් පැළඳුම් ගොනු කරගෙන පැනලා යන්න ලෑස්ති වෙන බව ඇයට දැනගන්න ලැබිලා. ඇය මට මෙහෙම කිව්වා, තව එකම එක දවසක් පමණක් නැවතී බලන්න. පළමු දවසේම ඔබට සියුන් සංවේදනාවන් පවා දැනෙන පටන් ගත්තා කිව්වනේ. සාමාන්‍ය යෝගින්ට තුන්වන දවසේදී පමණ තමයි එහෙම දැනෙන්නේ. නමුත් ඔබට මේ සංවේදනා දැම්මම දැනෙනවා. ගුරුතුමා ඔබ භාවනා කරගෙන යාම පිළිබඳව ඉතා සතුටින් ඉන්නේ. ඇයි ඔබ යන්න හදන්නේ? ආලෝකය දකින එක වැදගත් නැහැ. ඒවට වැදගත්කමක් දෙන්න එපා කිව්වනේ. තව එක දවසක් බලන්න. මම ඇයට බෙහෙවින්ම කෘතඥ වෙනවා. ඇය මගේ යාම වැළක්වුවා. එහෙම නොවුනා නම් මට මේ අගනා මාර්ගයේ සදහටම මගහැරෙන්න තිබුණා. මම නොගෙහින් නැවතුණා. එදින සවස මම මගේ කුඩා ශූන්‍යාගාරය තුළට ඇතුල් වී භාවනා කිරීමට පටන්ගත් මොහොතේම ආලෝකය පෙනුණා. ක්‍රමයෙන් නොඑක් ආලෝක දැකීමට මගේ සිතේ තිබුණු ආසාවත් නැතුව ගියා. මම සංවේදනා නිරීක්ෂණය කරමින් සිටියා. හදිසියේම සද්දයක් ඇහුණා. ඒ සමග මෙසේ සිතුණා, ආ, මේ දිව්‍යමය ශබ්දයයි, මේ දිව්‍යමය සුවඳයි, මේ දිව්‍යමය ආලෝකයයි. මම එසේ සිතුවා, නෑ, මගේ ගුරුතුමා කියන මේවට කිසිම වැදගත්කමක් දෙන්න එපා කියලායි. සංවේදනාම් පමණයි. ලොකු වාසනාවකට ඒ සියල්ල මම අත්විඳා. පස්වැනි හෝ 6 වැනි දවසේ මේ මුළු ඉගැන්වීම් පිළිබඳව මම ප්‍රීතියෙන් පිනා ගියා. හින්දු සමාජයේ නායකයෙක් ලෙස මම භගවත් ගීතා දේශනා පැවැත්තුවා. උපනිෂත් හා වේදාන්ත සම්බන්ධ දේශනා පැවැත්තුවා. ලෝභයෙන් දුරවෙන්න, ද්වේෂයෙන් ක්‍රෝධයෙන් දුරවෙන්න, අරකෙන් දුරවෙන්න, මේකෙන් දුරවෙන්න කියා ඒ ඉගැන්වීම් පුරාම තියෙනවා. නමුත් ඒවායින් ඉවත් වෙන්නේ කොහොමද කියා ඒ සඳහා ක්‍රමයක් ඉගැන්වුවේ නැහැ. නිකම්ම දේශනා පමණයි. මට වැටහුණා විපස්සනාව ගීතාවලටත් වේදාන්තවලටත් ඉදිරියෙන් බව. මෙහිදී මට ප්‍රායෝගික පුහුණුවක් ලැබෙනවා. මගේ ලෝභයෙන් ඉවත්වීමට අගනා භාවනා ක්‍රමයක් මට මේ තුළින් ලැබෙනවා. කලින් මට මගේ ලෝභයෙන්, ද්වේෂයෙන්, භයෙන්, මමත්වයෙන් ඉවත්වීමට නොහැකි වුණා. නමුත් මෙහි ඒවායින් ඉවත්වීමට උගන්වන ප්‍රායෝගික මාර්ගයක් තියෙනවා. මම බොහෝම ප්‍රීතියෙන් පිනා ගියා. දස දිනකට පසු මට වැටහුණා, ඔව්, මගේ ජීවිතයේ යම් කිසි වෙනසක් ඇතිවීමට පටන්ගෙන තියෙනවා. ඔව්, වෙනසක් ඇතිවීමට පටන්ගෙන තියෙනවා. මම එයින් දිගටම ප්‍රයෝජන ගැනීමට පටන් ගත්තා. මම බොහොම වාසනාවන්තයි, බොහොම වාසනාවන්තයි හැඟෙනවා. ඉතාම සුළු පිරිසක් අතර වුණත් මේ භාවනා ක්‍රමය පවත්වාගෙන ආ පුරුමය වැනි රටක උපත ලැබීම විශාල භාග්‍යයක් වුණා. ඔවුන් බුද්ධ වචන, බුදුන් වහන්සේගේ භාවනා ක්‍රමය නොකලිටිව පවිත්‍රව පවත්වා ගත්තා. මට මේ ගුරුතුමා සමග ආශ්‍රයක් ඇති වුණා. අතිමහත් කරුණාවෙන් එතුමා මට ධර්මය ඉගැන්වුවා. ගෘහ ජීවිතයක් ගත කරන්නෙක් ලෙස මගේ වගකීම් නොපිරිහෙලා ඉටු කරමින් අවුරුදු 14ක් මම ධම්මසේවී යෙදෙමින් නොකඩවා භාවනා ක්‍රමය පුහුණු කළා. අවුරුදු 14කට පසු මගේ දෙමාපියන්ට බුරුමයෙන් පිටවී ඉන්දියාවට යාමට සිදු වුණා. මගේ මව බලවත් ලෙසෙහිදී රෝගාතුර වුණා. ඇයට විපස්සනාව පුහුණු කළොත් ඇයට එයින් යහපතක් වන බව මම දැන සිටියා. නමුත් බුරුම ආණ්ඩුව එහි වැසයන්ට රටෙන් පිටවී යාමට විදේශ ගමන් පළපත්‍ර ලබා දුන්නේ නැහැ. ඒත් මට ඉන්දියාවට ගොස් මගේ මවට විපස්සනා ඉගැන්වීමට විදේශ ගමන් බලපත්‍රයක් ලබා දීම ගැන මම බුරුම රජයට බොහෝම ස්තුතිවන්ත වෙනවා. මගේ මවට විපස්සනා ඉගැන්වීම සඳහා දීර්ඝ කාලයක් නැවතී සිටීමට වීසා බලපත්‍ර ලබා දීම ගැන මම ඉන්දියානු රජයටත් බොහෝම ස්තුතිවන්ත වෙනවා. මම ඉන්දියාවට පැමිණ මාසයක් ඇතුළත පළමුවෙනි පාඨමාලා පැවැත්තුවා. කෙනෙකුට මව්පියන් වෙනුවෙන් කළ ගුණ සැලකීමේ ණය ගෙවා නිම කළ නොහැකි තරම් බව බුදුරජාණන් වහන්සේ වදාරා තිබෙනවා. එය ඉතාමත් අසීරුයි. වෙන කිසිම දෙයක නොයෙදෙමින් මුළු ජීවිතය පුරාම ඔබ දෙමව්පියන්ට සැලකුවත් ඒ ණයෙන් නිදහස් විය නොහැකියි. ඒ ණය නිදහස් වීමට ඇති එකම මඟ නම් ඔවුන් සීලයේ පිහිටා නැත්නම් සීලයේ පිහිටවීමයි. ඔවුන් සීලයේ පිහිටවීමට උදව් කිරීමයි. සීලයේ පිහිටා ඇති නමුත් සමාධියේ පිහිටා නැත්නම් සමාධියේ පිහිටවීමට උදව් කිරීමයි. ඔවුන් සීල සමාධි යන දෙකේම පිහිටා ඇති නමුත් ප්‍රඥාවේ පිහිටා නැත්නම් ප්‍රඥාවේ පිහිටීමට උදව් කිරීමයි. අවසාන අරමුණ වන නිවන අවබෝධ කරගෙන නැත්නම් නිවන සාක්ෂාත් කර ගැනීමට උදව් කිරීමයි. මගේ දෙමව්පියන් වෙත මගේ ඇති ණය ගැති බව ගෙවා දැමීමට හැකිවීම බලවත් භාග්‍යයක් ලෙස මම සලකනවා. එය කීප දෙනෙක් සහභාගී වුණු කුඩා පාඨමාලාවක්. ඒකට මගේ දෙමාපියන් සහ අඳුනන මෙම නාඳුනන 12 දෙනෙක් සහභාගී වුණා. මගේ දෙමාපියන්ට විශේෂයෙන්ම මගේ මවට ධර්මය ලබා දීම සඳහා මම ඉන්දියාවට ආවේ මාස 3කට පමණයි. නමුත් මේ 12 දෙනා පාඨමාලාවට සහභාගී වීමත් සමගම මට මෙලෙස බල කරන්න පටන් ගත්තා. තව එක පාඨමාලාවක් කරුණාකර තව එකක් මගේ පියා, මගේ බිරිඳ, මගේ ස්වාමි පුරුෂයා, මගේ දුව සහභාගී කරවන්න ඕනේ. ඒහි පස්සිකෝ, ඒහි පස්සිකෝ, ඇවිත් බලන්න, ඇවිත් බලන්න. මේ ධර්මයේ ගුණාංගයක්. මේ අනුව තව පාඨමාලාවක්, ඊළඟට තවත් එකක්, ඊට පසු තවත් එකක්. මේ මාස 3 කාල සීමාව කොහොම ගෙවි ගියාදයි මම දන්නේ නැහැ. ඉන්පසු මාසයකට පසු තවත් මාසයක්, අවුරුද්දකට පසු තවත් අවුරුද්දක්, පාඨමාලාවට පසු තවත් පාඨමාලාවක්, පාඨමාලාවට පසු තවත් පාඨමාලාවක් වශයෙන් ධර්මයේ නැමැති ගංගාව එයි මූලාරම්භය වූ රට පුරාම ගලා යාමට පටන් ගත්තා. මම බුරුමේ සිටින කාලයේ එයි බොහෝ ජනතාව තුළ ඉතා බලවත් විශ්වාසයක් තිබුණා. මගේ ගුරුතුමාටත් ඒ විශ්වාසය තිබුණා. එනම් මේ අගනා ධර්මය රැගෙන සෝනා උත්තර යන රහතන් වහන්සේලා දෙනම අශෝක රජතුමා විසින් බුරුමයට පිටත් කර යවූ විට උන්වහන්සේලාගේ ආචාර්යයන් වහන්සේ විසින් මෙසේ පවසන ලද බවට විශ්වාසයක් තිබුණා. ඔබ වහන්සේලා මේ ධර්මය නැමැති මැණික රැගෙන යන්නේ ඉදිරි සතවර්ෂ ගණනාවකටම එය ඉතා පවිත්‍රව තබාගන්නා රටකටයි. අනෙක් සෑම තැනකින්ම එය නැතිවී ගියත් භාවනා ක්‍රමය ආරක්ෂා වී මේ රටේ පවතීවි. ඒ කාලේ මේ රට හැඳින්වුවේ සුවර්ණ භූමි නමිනුයි. එනම් රත්තරන් භූමියයි. රත්තරන් දේශය යනුවෙනුයි. මේ රත්තරන් දේශයට මේ මැණික ආරක්ෂා කළ හැකියි. බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 2500කට පසුව එය නැවත බුරුමෙන් ඉන්දියාවට පැමිණ එහි ස්ථාපිත වී නැවත ලෝකය පුරා පැතිරේවි යනුවෙන් මගේ ගුරුතුමා පැවසීමට පුරුදුව සිටියා. දැන් අවුරුදු 2500යි. මම දන්නේ නැහැ සමහරට මේ අහම්බෙන් සිදුවුවක් විය හැකියි. මම ධර්මය ලැබූ වසර එයයි. 2500 වෙනි වසර නිමා වෙනවා. ගෞතම සම්මා සම්බුදුන්ගේ ද්විතීයික ශාසනයේ පළමු වසර ධර්මයේ පුනර්ජීවනය පටන් ගනිමින් තිබෙනවා. මට ධර්මය ලැබුණේ මේ කාලේ. මගේ ගුරුතුමා මෙසේ පැවසුවා. විපස්සනා හෝරාව යහඬ නාද වෙන්න පටන් ගත්තා. එය පැතිරී යාමට කාලේ ඇවිත්. දැන් එය පැතිරී යා යුතුයි. අවංකවම කියනවා නම් ඒ කාලේ මට එය දැනුනේ ආගමික කණ්ඩායමක විශ්වාසයක් පමණක් ලෙසයි. ඇයි මේ 2500ක්? ඇයි 2400ක් වෙන්න බැරි? ඇයි 2600ක් වෙන්න බැරි? ඇයි හරියටම 2500ක්? මේකට හේතුව කුමක්ද? ය විද්‍යානුකූල බව පෙනුනේ නැහැ. නමුත් එය තමයි පැවති විශ්වාසය. ඒත් මම ඉන්දියාවට පැමිණි පසු සිදුවන දේ දොටු විට ඇත්ත වශයෙන්ම මට පුදුම හිතුණා. මම එහි පැමිණි පසු මම දන්නා පුද්ගලයන්ගේ හා මාව දන්නා පුද්ගලයන්ගේ නම් ලැයිස්තුවක් හැදුවා. එම ලැයිස්තුව ඉලක්කම් තුනක සංඛ්‍යාවක් වුණේ නැහැ. එය 100ට අඩු පිරිසක්. කෝටි ගණනක් ජීවත් වන රටක මාව හඳුනන, ඒ වගේම මම හඳුනන අය 100කටත් අඩු පිරිසක්. ඉන්පසු පාඨමාලා සඳහා ජනතාව ඇදීමට පටන් ගත්තා. නොවන්දන පුද්ගලයන් සෑම ආගමකින්ම සෑම ජන කොට්ටාසයකින්ම ඇදීමට පටන් ගත්තා. විශ්වාස කිරීමටත් අපහසුයි. ගෘහස්ථ ජීවිත ගත කරන සාමාන්‍ය ජනතාව පමණක් නෙවෙයි, විවිධ ආගමික පුද්ගලිනුත් ආවා. පැවිදි අය, බෞද්ධ භික්ෂූන් භික්ෂුණීන්, හින්දු සන්න්‍යාසීන්, ජෛන පූජකයින්, ක්‍රිස්තියානි පූජකවරුන් සිය ගණන්, කන්‍යා සොහොයුරියන් සිය ගණන්, දහස් ගණන් විශාල වශයෙන් ආවා. ඒ අය ඇදී එන්නේ කොහොමද? ජීවිතයේ විවිධ සමාජ ආර්ථික මට්ටම්වල පුද්ගලයන් විශාල ජනකායක් ඇදී එන්නේ කොහොමද? මේ කුමන ආකාරයේ ප්‍රාතිහාරයක්ද? මම ඔවුන්ව දැන සිටියේ නැහැ. ඔවුන්ද මාව දැන සිටියේ නැහැ. එසේ වුණත් මේ අය මෙසේ ධර්මයට ආකර්ෂණය වුණේ කොහොමද? සෙමෙන් සෙමෙන් ඒ වඩ වඩාත් පැහැදිලි වීමට පටන් ගත්තා. ජනතාව පාඨමාලාවලට ආවිට, ඔවුන් මා සමග සම්බන්ධ වන විට, ඔවුන් බොහෝ දෙනෙක් දකින විට, හමුවන විට, සාකච්ඡා කරන විට, කතාබස් කරන විට, මේ අය බොහෝ කාලයක සිට දැන හඳුරන බවක් මගේ සිත අභ්‍යන්තරේ දැනුණා. මේ පුද්ගලයා මම අඳුරනවා. ඔව්, භව ගණනාවක සිට මම අඳුරනවා. මේ පුද්ගලයා මම සමග විපස්සනා භාවනා කරන්න ඇති. දැන් කාලේ පැමිණ තිබෙනවා. මේ පුද්ගලයා තුළ දැනටමත් ධර්ම බීජය, විපස්සනා බීජය පවතිනවා. දැන් මොහුට ධර්මය දියුණු කර ගැනීමට කාලේ ඇවිත් තිබෙනවා. ඔහුට ඇයට තමන්ටම උපකාර කර ගැනීමට පමණක් නොව අන් අයටද උපකාර කිරීමට ඔවුන්ට අවකාශ තිබෙනවා. ධර්ම බීජය ලබා ගැනීමට පමණක් පැමිණෙන පුද්ගලයින්ද සිටින බව මට පේනවා. ඔවුන් ඉතා බලවත් පුණ්‍ය කර්මයක්, බලවත් කුසල කර්මයක් කර ඇති. ඒ ඉතාම බලවත් කුසල කර්මය මෝරා දැන් ඔවුන්ට ධර්ම බීජය ලබා ගැනීමට උපකාරී වී තිබෙනවා. ඔබ අලුතින් ධර්ම බීජය ලබා ගැනීමට පැමිණි කොටසට හෝ නැත්නම් මේ වන විටත් ධර්ම බීජය ලබාගෙන සිටින කොටසට අයත් විය හැකියි. දැන් ඔබ ඒ ධර්මය ප්‍රගුණ කර ගැනීම සඳහා ඇවිත් සිටිනවා විය හැකියි. ඒ කෙසේ වෙතත් ලැබුණ මේ අනර්ග මාණික්‍ය නියමාකාරයෙන් ප්‍රයෝජනයට ගන්න. ඒක නිකම්ම වීසි කර දමන්න එපා. සමහර යෝගින්ගේ විශාල අඩුපාඩුවක් මම දැක තිබෙනවා. ඒ පිළිබඳව මම නිතර නිතර අනතුරු අඟවනවා. බොහෝ අවස්ථාවල ජනතාව අත්හදා බැලීමක් කිරීමට පමණක් එනවා. එහි වරදක් නැහැ. යම් දෙයක් අලුත් නම් එය මුලින්ම අත්හදා බැලිය යුතුයි. නමුත් නිතර නිතර අත්හදා බැලීම් කරමින් සිටිනවා නම් ඒක හැමදාම අත්හදා බැලීමක් පමණක් වෙනවා මිස කවදාකවත් උනන්දුවෙන් පුහුණු කරන්නේ නැහැ. විදේශීය ජනතාව ඉන්දියාවට එනවා මම දකිනවා. ඒ අය නොයෙකුත් විශේෂිත වූ අත්දැකීම් සොයාගෙන එනවා. කෙනෙක් මට තනකොළ ගැන අත්දැකීම් ලැබීමට, තවත් කෙනෙක් මට රසායනික ද්‍රව්‍ය ගැන අත්දැකීම් ලැබීමට කියා එනවා. ඊළඟට ඔවුන් යම්කිසි ගුරු කෙනෙක් සොයමින් බාබා අත්දැකීම්, ගුරු අත්දැකීම් ලබා ගැනීමට පෙළඹෙනවා. ඒ ආකාරයටම ඔවුන් ගෝයෙන්කා අත්දැකීම්, ගෝයෙන්කා චාරිකා සඳහා ගෝයෙන්කා ළඟ මේ භාවනාවටත් එනවා. නොයෙකුත් චාරිකාවල ගොස් දැන් ගෝයෙන්කා භාවනාවට සම්බන්ධ වෙනවා. එයින් ඔබ ලබන්නේ කුමක්ද? බොහොම හොඳයි. ගෝයෙන්කා භාවනාවකත් යෙදී බලන්න. නමුත් එකක් දෙකක් හෝ තුනක් අත්හදා බලා අවසානයේදී තීරණයක් ගන්න. වෙනත් ක්‍රමයක් ඔබට හොඳයි කියා අවබෝධ වුණොත් එය හොඳින් පුහුණු වී එයින් ප්‍රතිඵල නෙලා ගන්න. මුළු ජීවිත කාලයේම ඔබ එකකින් ටිකකුත් තවත් එකකින් ටිකකුත් අතපත ගාමින් සිටියොත් ඔබ ඔබේ වටිනා ජීවිත කාලය කා දමනවා, අපතේ හරිනවා. විමුක්ති මාර්ගය බොහොම ගාම්භීර, වැදගත්, වටිනා ගමන් මගක්. එය බුද්ධිමය විනෝදාස්වාදයක් සඳහා හෝ භාවාත්මක විනෝදාස්වාදයක් සඳහා නොවෙයි. ඒක හරියටම කෙනෙකුගේ පිපාසය සංසිඳුවා වතුර අවශ්‍ය විට ලිඳක් හැරීමට පටන් ගන්නවා වගේ. ඔහු වඩි 10ක් ගැඹුරට ලිඳ හැරුවා. ඒත් තවම වතුර නැහැ. තව කෙනෙක් මෙහෙම කියනවා, "එපා එපා, ඔතන හාරන්න එපා. අතන වතුර ඊට වඩා හොඳයි." එවිට එතනත් අඩි 10ක් ගැඹුරට හැරුව විට තවත් කෙනෙක් කියනවා, "එපා එපා, ඔතන හාරන්න එපා. අතන වතුර ඊට වඩා හොඳයි." එවිට එතනත් හාරන්න පටන් ගන්නවා. අතන මෙතන මුළු ජීවිත කාලයේම තනින් තන ටික ටික හාරමින් සිටියොත් කිසිම තැනකින් වතුර ලැබෙන්නේ නැහැ. ඒ නිසා එකක් හෝ දෙකක් අත්හදා බැලීම් කරන්න. ඒකට කමක් නැහැ. ඒත් ඉන්පසු තීරණයක් ගන්න. මම වතුර ලබාගත හැකි ගැඹුරටම යා යුතුයි. දැඩිව තීරණයක් ගන්න. මේ මාර්ගයේ ඔබට සුදුසී කියා හැඟේ නම්, තර්කානුකූල නම්, තම ජීවිතයට යහපතක් වන ලෙස උපයෝගී කරගත හැකි නම්, විද්‍යානුකූල නම්, යම්කිසි ගුරු පරපුරක අදහස් වලට යම් දෘෂ්ටියකට හෝ විශ්වාසයකට පමණක් සීමාවන්නේ නැත්නම්, එය තමාට උපකාරී වී ඇත්නම්, එයින් යහපත් ප්‍රතිඵල ලබා දෙන බව පැහැදිලි වෙනවා නම්, එය පුහුණුවන්න, පුහුණුවන්න. මට නම් මේක මැණිකක්, මිල කළ නොහැකි මැණිකක් බව හොඳටම විශ්වාසයි. කෙනෙකුට ජීවිතයේදී මීට සමාන කළ හැකි කිසිවක් ලබා ගත නොහැකි වාසනාවකට දැන් එය ඔබටත් ලැබී තිබෙනවා. ඊම් ප්‍රයෝජන ගන්න. ඔබගේම යහපත සඳහාත්, තවත් බොහෝ දෙනාගේ යහපත සඳහාත් එය උපයෝගී කරගන්න. ධර්මය අනර්ග මාණික්කයක්. මින් කෙනෙකුට තම ජීවිතයේ සියලු දුකෙන්, දුක් ගැන දෙන සියලු බන්ධන වලින්, විලංගු වලින් මිදී හැකියි. දස දින පාඨමාලාවට සහභාගී ඔබ සියලු දෙනාම මේ අනර්ග මාණික්කය ප්‍රයෝජනයට ගෙන සියලු දුකෙන් මිදෙත්වා. ඔබ ලැබූ මේ ජීවිතයට නියම සාමය, නියම සතුට, ආ නියම සැනසීම උදා වේවා.
සවත් සව මංගලං දවත් සව මංගලං සවේ මංගලං.